ね、メールの話は出ない。
කථානායකවරයා විසින් ලිපි ලේඛන ආදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාව ප්‍රකාරව 2020 වර්ෂය සඳහා විගණක අධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. ලිපි ලේඛන ආදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යතුමා, බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු විදුලි බල අමාත්‍යතුමා,
නියෝජ්‍ය කථානායකතුමනි, රජ ගිණුම් පිළිබඳ කාර්ය සභාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ විදුලි බල බලශක්තිය ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශ සම්බන්ධ කරුණු පිළිබඳ පාරමිති ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමි. මේ වාර්තා රජ ගිණුම් පිළිබඳ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු ඩලසලා පෙරුම් මහතා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පාලටුව වැල්ලෙතොට උඩවත් යන ලිපිනෙහි පදිංචි විතාරණගේ සුනිල් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු වාසුදේව නානාකාර මහතා.
කථානායකතුමනි, ලඹුක්කන වැල්ල පහළ හිඟුරුවන අංක I-9-4 ස්ථානයේ පදිංචි MMB ගුණතිලක මහතාගෙන් ලැබුණු පෙත්සම ගෞරවයෙන් පිළිගන්න.
ගරු ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා.
ගරු කථානායකතුමනි, මුල්ලේරියාව නවනගරයේ උඩුමුල්ල පාර මූලවත්ත අංක 71-3G ධර්ණ ස්ථානයේ පදිංචි KMA පුෂ්ප කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු කුමාර වෙල්ග මහතා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මතුගම හත්තවුල අලුත්ගම් පාර යන ලිපිනේ පදිංචි WK ධර්මසේන මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්න.
පෙත්සම් මහජන පෙත්සම පිළිබඳ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නාංක 1 ගරු KPS කුමාරසිරි මහතා සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම අහනවා ප්‍රශ්නේ.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය 1 අයන්න පිළිතුර ඔව්, 2 ඔව්, ආයන්න 1. 2010 වර්ෂයේ සිට ඩෙංගු රෝගයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව පහත පරිදි වේ. 2010 34,188, 2011 28,473, 2012 44,461, 2013 32,063, 2014 47,502, 2015 29,777, 2016 55,150, 2017 186,101, 2018 51,659, 2019 105,049, 2020 31,139, 2021 මේ දක්වා 15,615, ආයන 2 රජය විසින් මේ වන විට ආවේක්ෂණය විශේෂයෙන්ම රෝගීන් වාර්තා වීම පිළිබඳව රෝහල් වලින් සෞඛ්‍ය වර්ධනධාරීටත් ඊළඟට සෞඛ්‍ය වර්ධනධාරීගෙන් ඩෙංගු මර්ධන ඒකකයටත් එලා එවනවා. ඒ නිසා රෝගීන් වැඩි තැන් ආවේක්ෂණය වෙනවා. ඊට අමතරව මදුරු කීටයන් මදුරු ඝනත්වයත් සර්වේ මගින් ආවේක්ෂණය වෙනවා. ඒ වගේම ඒකාබද්ධ වාහක පාලනය, ඒ වගේම අන්තර්පාර්ශවීය සම්බන්ධීකරණය, වසංගත තත්ත්ව පුරෝගතනය කිරීමට අදාළ පියවර ගැනීම, සායනික කළමනාකරණ කියන කරුණු වලින් තමයි මේ විස්තර තියෙනවා අවශ්‍ය නම් දෙන්න පුළුවන්. ඇයන්න ඔව් ඈන්න ඔහු 2013 වසරේදී ඩෙංගු මදුරුව මර්ධනය කිරීම සඳහා BTI බැක්ටීරියා ස්පටික යොදා ගැනීමේ ඵලදායිතාව පරීක්ෂා කිරීමේ පරීක්ෂණය බස්නාහිර පළාතේ තෝරාගත් සෞඛ්‍යවාද නිලධාරි කොට්ටාස 6ක සිදු වුණා. 2016 වසරේදී ඩෙංගු මදුරුවන් පාලනය සඳහා ඒකාබද්ධ වාහක පාලන ක්‍රමයක් ලෙස දියර BTI යොදා ගැනීමේ පර්යේෂණය කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් නාගරික තදාසන්න සහ ග්‍රාමීය ප්‍රදේශ කිහිපයක සිදු වුණා. 2. BTI බැක්ටීරියාව භාවිතා කිරීම නිර්දේශ වන්නේ පරිභෝජනයට නොගන්නා ජලය රැඳෙන ස්ථාන සඳහායි. පානීය ජලය සඳහා මේ භාවිතා කළ නොහැක. කීට විද්‍යා සමීක්ෂණ දත්ත අනුව ශ්‍රී ලංකාවේ ඩෙංගු මදුරුවන් බොහොමයක් 60%කට වඩා බෝ වෙන්නේ වතුර රැඳෙන ඉවතලන බඳුන්වල ඉතාමත්ම කුඩා ප්‍රමාණ වතුර රැඳෙන තැන්වල. එක්වරක් යෙදීමෙන් පසු BTI බැක්ටීරියාවේ ක්‍රියාකාරීත්වය රඳා පවතින සති දෙකක් වැනි කාල සීමාවක් පමණක් නිසා සති දෙකකට වරක් මෙය යෙදිය යුතු වන බැවින් වඩා ඵලදායි සහ ප්‍රායෝගික ක්‍රමවේදය වන්නේ ජලය රැඳෙන මේ වගේ ස්ථාන ඉවත් කිරීමට කටයුතු කිරීමයි. 3. ඩෙංගු මදුරුවන් මර්ධනයට මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම. කීට විද්‍යා සමීක්ෂණ දත්ත අනුව ඩෙංගු මදුරුවන් මර්ධනයට භාවිතා කළ හැකි සුදුසුම ක්‍රමෝපාය බවට තහවුරු වෙලා තියෙනවා. එබැවින් ටයර්, ප්ලාස්ටික්, වීදුරු, පොලිතින්, ටින්, ෂොපින් බෑග්, කිරිහට්ටි, බෝතල්, පොල්කටු, තැඹිලි කොඹ වැනි ජලය ඒකරාශි වෙන ස්ථාන ඉවත් කිරීම. පරිසර කළමනාකරණයේ තාවකාලික හෝ ස්ථීර ක්‍රමවේද භාවිතා කරමින් පරිසරය වෙනස් කිරීම මගින් වාහක මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීම. එවැනි ස්ථාන ඉවත් කිරීම ප්‍රතිචක්‍රීකරණය කිරීම හෝ මිනිස් වාහක ගැටීම අවම කිරීම සිදු කිරීම. එකට රසායනික වාහක පාලන ක්‍රම භාවිතය, ජලය තුළ සිටින කීටයන් සහ පිලවුන් විනාශ කිරීම සඳහා කීටනාශක භාවිතා කිරීම සහ කෘමිනාශක භාවිතාවකට දූමායන මගින් වැඩිහිටි මදුරුවන් පාලනය කිරීම. මේවායින් එක් ක්‍රමයක් පමණක් යෙදීමට වඩා ක්‍රම කිහිපයක් එක්වර යෙදීම උචිත වේ. යන්න පැන නොනගි.
අතුරු ප්‍රශ්න.
ඔව්, ගරු රාජ්‍ය අමාත්‍යතුමියට ස්තුතිවන්ත වෙනවා මේ මගේ ප්‍රශ්න වලට උත්තර ලබා දීම පිළිබඳව. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු රාජ්‍ය අමාත්‍යතුමියනි, මේ වෙනකොට ඔබතුමිය දන්නවා මේ රටේ මෝෂන් කාලගුණයේ තත්ත්වය නිසා මේ රටේ හැමතැනම විශාල වශයෙන් වැසි ලැබීමින් පවතිනවා. විශේෂම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් අමුණු සියල්ලම පිරිලා ඉතිරිලා ගිහිල්ලා මහා වර්ෂාපතනයක් අපට ලැබුණා. එතකොට මේ වෙනකොට දැන් කොවිඩ් මර්ධනය සඳහා ගන්න වැඩපිළිවෙල වගේම මම හිතන්නේ අපේ ජනතාවට අමතක වෙමින් යනවා මේ ඩෙංගු උවදුර පිළිබඳව. දැන් පහුගිය අහපාල ආණ්ඩු වෙලාවේ මේ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලා මම හිතන්නේ පිටරට ගියා මේ BTI පරීක්ෂණ සඳහා සහ ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා. මම ඔබතුමින් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි BTI බැක්ටීරියාව ශ්‍රී ලංකාවට ආනයනය කරලා තියෙනවද? එහෙම නැත්නම් මෙම බැක්ටීරියා මේ වෙනුවට ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේද? ආනයනය කර තිබේ නම් ඒ සඳහා කොච්චර මුදලක් වැය වෙලා තියෙනවද කියන කාරණාව.
අර නියෝජ්‍ය කතානායකතුමනි, BTI ඒ පිළිබඳව මේක ප්‍රශ්නේ අන්තර්ගත වෙලා නැහැ. එතුමා ඒ පිළිබඳව මම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසලා කරුණු ඉදිරිපත් කරන්න. හැබැයි BTI සාර්ථක ක්‍රමයක් නොවේ කියන එක තමයි කියන්න තියෙන්නේ.
දෙවෙනි ප්‍රශ්නය ගරු රාජ්‍යමත්තුමියනි, ප්‍රශ්නයකට වැඩිය මට මේක චූටි අදහසක්. මම හිතන්නේ ඊයේ දිනේ පෙරේදා දිනේදී මේ පාර්ලිමේන්තුවේ සමගි ජන බලවේගය මහා දැවන්ත විදියට කෑ ගැහුවා. කෙටියෙන් සඳීරු සෑය පිළිබඳව, සඳීරු සෑයේදී කොවිඩ් එක වර්ධනය වෙන්නේ නැද්ද කියන කාරණාව පිළිබඳව මේ මගේ ගාව තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. මේ ඇන්ටිජන් පරීක්ෂාව කරලා තමයි අපි සියලු දෙනා සඳීරු සෑයට ඒ උත්සවයට සහභාගි වුණේ. ඒ වගේම ජනාධිපතිතුමාගේ උත්සවයට සහභාගි වුණේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සියලු දෙනා ඇන්ටිජන් පරීක්ෂාවක් කරලා. ඒ පිළිබඳව මට දැනුවත් කරන්න මේ පාර්ලිමේන්තුවේ අවස්ථාව තිබුණා. බොහොම ස්තුතියි.
ඒක ඔබතුමේ ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්න අංක 2 ගරු චාර්ස් නිර්මලනාථ මන්ත්‍රීතුමා අධ්‍යාපන අමාත්‍යතුමෙන් ඇසීමට. අංක 3 ගරු ජේසී අලවතෝළු මහතා වැවිලි අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම වැවිලි අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න අහනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රශ්න අංක A1 අපිලිතුර ඔව් 2021 වර්ෂයේ සැප්තැම්බර් 30 දක්වා අපනයන කෘෂිභෝගවලින් උපයා ගන්නා ලද සමස්ත විදේශ විනිමය රුපියල් මිලියන 71,856,720 පෙරට අපනයන කෘෂිභෝග වගාකරුවන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් ගම්මිරිස්, කරාබුනටි, කරදමුංගු වගාවන් නියැලෙන අතර ඔවුන්ගේ නිෂ්පාදනයෙන් අපන නිෂ්පාදනයෙන් අපනයන කිරීමෙන් 2021 වසරේ රුපියල් මිලියන 23,837ක විදේශ විනිමයක් උපයාගෙන ඇත. එය අපනයන කෘෂි භෝගවලින් උපයා ගන්නා ලද සමස්ත විදේශ විනිමය ප්‍රමාණයෙන් 33.18ක් වේ. A2 මෙම කෘෂි භෝග නිෂ්පාදන අපනයන වෙළඳපොළ ඉලක්ක කරගන්නේ නිෂ්පාදනය කරනු ලබන අතර අන්තර්ජාතික වෙළඳපොළේ මිල ගණන උච්චාවචනය වීම මත දේශීය ගැණුම් වලින් වරින් වර වෙනස් වීමට භාජනය වේ. නමුත් සමස්තයක් ලෙස ගත් විට මෙම භෝග නිෂ්පාදන වගාකරුවන්ට ලාභදායී වන අතර නිෂ්පාදනයට වියදම සාපේක්ෂව ඉහළ වෙළඳපොළ මිලක් ලබා ගැනීමට හැකියාව පවතී. තවද මේ වන විට අපනයන කෘෂි භෝග නිෂ්පාදන සඳහා සැලකිය යුතු ඉහළ ගැණුම් මිලක් දේශීය වෙළඳපොළ තුළ පවතින අතර ගම්මිරිස් කිලෝ එකක් සඳහා රුපියල් 1061ක්ද, කරාබුනට කිලෝ එකක් සඳහා රුපියල් 1308ක්ද, කරදමුං කිලෝ එකක් සඳහා රුපියල් 8041ක්ද මිලක්ද ලැබේ. A3 මෙම භෝගවල ගැණුම් මිල පහත බැසින අවස්ථාවලදී සමහර වගාකරුවන් වගා කටයුතු ඉවත්වීම සිදුවද අපනයන කෘෂි භෝග වගාවන්හි පවතින ලාභදායි බව සැලකිල්ලටගෙන බොහෝ විට ගොවීන් අඛණ්ඩව වගා කටයුතුවල රැඳී සිටි බව නිරීක්ෂණය වෙයි. එසේම උක් බඩේරිඟු ගම්මිරිස් කරාබු නැටි බුලත් ඇතුළු විවිධ එම අපනයන භෝග කුඩා වැවිලි භෝග සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් කෘෂි අපනයන කලාප වැඩසටහනක් යටතේ කලාප 10ක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අතර මේ වන විට කලාප 260ක වැඩ ආරම්භ කොට ඇත. අපනයන කෘෂි භෝග වගා සංවර්ධනය හා ගුණාත්මක භාවයෙන් ඉහළ නිෂ්පාදන සඳහා අවශ්‍ය ගුණාත්මක බීජ රෝපණ ද්‍රව්‍ය තාක්ෂණික සහාය තාක්ෂණික දැනුම ජල සම්පාදනය වැනි පහසුකම් සපයා දෙනු ලබයි. මේ වැඩසටහන යටතේ නව වගාකරුවන් සඳහා මෙම ක්ෂේත්‍රයට යොමු කර ගැනීම සිදුවේ. මෙන්ම අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් අගය එකතු කිරීම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින්ද නව වගාකරුවන් මෙම ක්ෂේත්‍රයට යොමු කර ගැනීම සිදුවේ. අපනයන කෘෂි වගා සංවර්ධනය සහ ගුණාත්මක භාවයෙන් ඉහළ නිෂ්පාදන දිර ගැනීම සඳහා වන ආයෝජන ආධාර වැඩසටහන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලැබේ. අපට ශ්‍රී ලංකාවේ කුළුබඩු හා ආශ්‍රිත භෝග වගාවන්ගේ වෙළඳපොළ ඵලදායිතාව සඳහා අලවිකරණ පහසු සඳහා කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලවි මණ්ඩලය උක් බඩේරිඟු කජු ගම්මිරිස් කරාබුනටි බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට ස්ථාපනය කර ඇත. යනුව ගොවීන්ගෙන් සෘජුවම නිෂ්පාදන මිලදී ගැනීමටත් අගය එකතු කළ නිෂ්පාදන ලෙස පාරිභෝගිකයන්ට අලවි කිරීමටත් කටයුතු කෙරේ. මේ සඳහා නිෂ්පාදන අලවිසලක්ද ආරම්භ කර ඇති අතර කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන අලවි මණ්ඩලය මේ වසරේ අප්‍රේල් මාසයේ ගම්මිරිස් වෙළඳපොළ මිල පාලනය වෙනුවෙන් කිලෝ එකක් රුපියල් 800ක් බැගින් මෙට්‍රික් ටොන් 25ක් දැනටමත් මිලදීගෙන ඇත. ඈ අදාළ නොවේ.
අතුරු ප්‍රශ්න එක
ගරු ඇමතිතුමා බොහොම ස්තුතියි ඔබතුමා සවිස්තරාත්මක පිළිතුරක් ලබා දුන්නා. විශේෂයෙන්ම දැන් ඔබතුමාගේ කතාවෙන්ම කිව්වා මේ අපනයන කෘෂිකර්මාන්ත භෝගවලින් අපට විශේෂයෙන්ම මේක මේ විදේශ විනිමයක් ලැබෙනවා. අපිට දැන් ඩොලර් නැතුව ඉන්න වෙලාවක්. එතකොට මේවා සඳහා දැන් අලුත් දැන් අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපිට පේන්නේ මේවා සඳහා විශේෂ වැඩපිළිවෙලක්, ඒ කියන්නේ දිරිගැන්වීමක් තියෙනවද? ඔබතුමාගේ එහෙම නැත්නම් වයසීසී යටතේවත් එවැනි යෝජනා ඉදිරිපත් කරනවද කියලා මම දැනගන්න කැමතියි.
ඔබතුමාගේ ප්‍රශ්නේ හවර බොහොම ස්තුතියි අලවතුල මැතිතුමනි. ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම මේ සුළු භෝගංශය ලැබෙන්නේ 2021 වසරේ, කියන්නේ මේ වසරේ. 2020 වසරේදී අපේ සමස්ත අපනයන ආදායම මේ කුරුඳු ගම්මිරිස් ඇතුළු සුළු අපනයන භෝගංශයේ රුපියල් බිලියන 72යි. මේ වසරේ සැප්තැම්බර් අවසානයේ වෙනකොටම අපි රුපියල් බිලියන 72ක් උපයලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉතිහාසයේ වැඩිම මුදල රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් අපිට මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම ලැබෙනවා, දැවැන්ත මුදලක් ලැබෙනවා. ඒ නිසා ඉතිහාසයේ වැඩිම මුදල අපේ අපනයන භෝගංශයෙන් ලැබෙන්නේ 2021 වසරේ. එහිදී අපි ඉතිහාසයේ වැඩිම මුදල ඇත්තරම වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයට වෙන් වෙන්නේ මෙතෙක් ආයවැයකින් වෙන් කළ 2022 වසරේ. ලබන අවුරුද්දේ අපිට රුපියල් බිලියන 15ක් තේ රබර් පොල් කුරුඳු ගම්මිරිස් තුළු මේ සියලුම වගාවන් සඳහා ගරු මුදල් ලැබතුමා වෙන් කළ තුනක ඉතිහාසයේ ලැබෙන වැඩිම මුදල වගේම අපි ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලබන්නේ මේ වසරේ බව මම ඉතාම සතුටින් ඔබතුමාට සිහිපත් කරනවා.
ප්‍රශ්න අංක 2.
ගරු ඇමතිතුමනි බොහොම ස්තුතියි. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි දැන් අද කෘෂිකර්මාන්තයේ විශාල ගැටලුවක් වෙලා තියෙනවා. මොකද මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ඔබතුමාම දන්නවා ජනතාවට කරන්න පහසුම දේ තිබුණේ කෘෂිකර්මාන්තයේ. ඉතින් ඒ කෘෂිකර්මාන්තයේ සඳහා පොහොර විශේෂයෙන් ඔබතුමා නියෝජනය කරන දැන් අමාත්‍යාංශයට තියෙන විශේෂයෙන්ම තේ රබර් මේ හැම දෙයකම ඔබතුමා අමාත්‍යාංශයට තියෙන. ඒතකොට අද මේ වෙනකොට තේ පැල අපි දන්නවා මේ වෙනකොට තේ පැල වලට අවශ්‍ය පොහොර නැතිකම නිසා කොළ කහපාට වෙලා තියෙනවා. ඔබතුමා නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කෙත් විශාල වශයෙන් මේ තත්ත්වය තියෙනවා. ඒතන අපේ තේ නිෂ්පාදක කරුවන්ගෙන් 75%ක් විතර කුඩා තේ වතු හිමියන්. ඒතන මේ අය තමන්ගේ ආදායම රටටත් බරක් නැතුව ආණ්ඩුවටත් බරක් නැතුව හොයාගත්ත අය. ඒතන අද මේ පොහොර ප්‍රශ්නෙත් එක්ක මේ කාබනික කියන මායා තත්ත්වෙට ගිය නිසා එන ඒ මිත්‍යාවට ගිය නිසා අද මේ සම්පූර්ණයෙන්ම තේ වගා කරුවන් විතර නෙවෙයි සුළු අපේන බොහෝ කරුවන් ඉතාමත් අමාරු තැනකට වැටිලා තියෙනවා. ඒ සඳහා විශේෂයෙන් මේ වෙනකොට ගෙනල්ලා තියෙනවා මේ නැනෝ නයිට්‍රජන් පොහොර. මම අහනවා දැන් නයිට්‍රජන් වෙනුවට මේ යුරියා වෙනුවට මේ ගෙනල්ලා තියෙන මේ පොහොර සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඔබතුමාට අදාළ නොවුනත් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් මේවා ගෙන්නුවත් මම අහනවා දැන් ඉන්දියාවේ රුපියල් 600 කියන්නේ අපේ මුදල් මේ වලට හැරෙව්වාම රුපියල් 654ක් වෙන මේ නැනෝනයිට් ලීටරයක් අපි අරන් තියන්නේ 2520ට හතර ගුණයකින් තුන් ගුණයකින් වැඩිය. එතකොට දැන් මේ සම්බන්ධයෙන් කෘෂිකාරය වැඳුවත් අපි දැක්ක මාධ්‍ය තුල පිළිගත්ත වැඩි මිලකට තමයි අපි අරන් තියෙන්නේ කියලා. එහෙමනම් මේ මොකද්ද මේ 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 වැනි කොරෝනා තත්ත්වය තුල අපිට ඩොලර් නැහැ කියන වෙලාවක මේ වගේ 3-4 ගුණයක් වැඩියෙන් මුදල් දීලා පොහොර ගෙන්නන්න හැකියාවක් තියෙනවද අපිට? මේ මේ කාගේ මුදල්ද මේ? රටේ ජනතාවගේ සල්ලි.
ඔබතුමා ප්‍රශ්නේ පැහැදිලි.
ඒ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර ඔව් ආතේ රබර් පොල් ඇතුළු වගාවන් සඳහා අවශ්‍ය පොහොර ලබා දෙන්නට රජය දැනටමත් තීන්දුව කළා තියෙනවා. රටේ ජනතාවගේ උපනුපන් පරපුරේ අනාගතයේ වෙනුනුත් ගත්තු සෞඛ්‍ය හා සම්බන්ධ වැදගත් තීන්දුවක්. ඒ ක්‍රියාත්මක කිරීමේදී නම්‍යශීලී විය යුතු ස්ථානයක් තියෙනවා. ඒක නම්‍යශීලී වෙන්නට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයත් අපේ රජයත් පසුබට වෙන්නේ නැහැ. බොහොම පැහැදිලි සහතික අපි ලබා දීලා තියෙනවා. තේ වගාවට අවශ්‍ය පොහොර ආනයනය කළා තියෙනවා. ලැබෙමින් පවතිනවා සහ ඔබතුමාට සඳහන් කරන්න අවශ්‍යයි. ගිය වසරට සාපේක්ෂව දැනටමත් අපේ පුරෝකථනයන්ට අනුව තේ වගාව ගිය අවුරුද්දේ මේ රටේ නිෂ්පාදනයේ තේ කිලෝ මිලියන 280යි. දැනටමත් 280 ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. මේ අවුරුද්දේ අපිට 310ක ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පොහොර පිළිබඳ ගැටලුවක් නැහැ. ඒ විතරක් නෙවෙයි, ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම පොල් වලින් ලැබෙන්නේ මේ අවුරුද්දේ. අපිට ඩොලර් බිලියන එක ආදායමක් ලැබෙනවා. රබර් වල ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලැබෙන්නේ මේ අවුරුද්දේ. ඩොලර් බිලියන ඉක්මවාගේ ආදායමක් ලැබෙනවා. අපනයන කෘෂි භෝගාංශයේ වැඩිම ආදායම ඉතිහාසයේ ලැබෙන්නේ මේ අවුරුද්දේ. ඩොලර් මිලියන 800ක ආදායමක් ලැබෙනවා. තේවල ආදායම් වැඩි වෙන්නේ නැතුණාට ස්ථාවර මට්ටමක තියෙනවා. ඒ නිසා පොහොර පිළිබඳ කාරණේදී ඔබතුමා සඳහන් කරන නැනෝ නයිට්‍රජන් පිළිබඳව නැනෝ නයිට්‍රජන් ඔබතුමා ගණනය කරන්නේ ඉන්දියාවේ දෙන මිල ප්‍රමාණය සහන ආධාරයේ සමග දෙන මිල ප්‍රමාණය. ඒ නිසා මේ හා සම්බන්ධයෙන් ඉතාම විවිධ පැනනසුළු භාවයෙන් රජය කටයුතු කරනවා. මෙවැනි තීන්දුවක් ගන්නකොට යම් යම් ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ තීන්දුව අරගෙන තියෙන්නේ රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන්. ඔබතුමාගේ පළාතේ විශාල පිරිසක් ජීවත් වෙනවා වකුගඩු රෝගයෙන් පෙළෙන වෙනත් පිළිකා රෝගවලින් පෙළෙන මේක අපි අනාගතයේදී අනිවාර්යයෙන්ම පාලනය කරන්න අවශ්‍ය පාලනය සඳහා අපි භාවිතා කරන්නේ විවිධ ක්‍රමවේද. ඒක හරිත කෘෂි කර්මාන්තයේ එක පියවරක් විතරයි. අපි විවිධ ක්‍රම භාවිතා කරනවා. හැබැයි ඉතිහාසයේ කෘෂි කර්මාන්තයේ වෙනුවෙන් මේ රටේ ගොවි මහත්වරුන්ට වැඩිම සහන ආධාර දීලා තියෙන්නේ ආධාර කරලා තියෙන්නේ කෘෂි ආර්ථිකයේ ඵලදායිතාවය මේ රටේ ඉහළින්ම ඇති උනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙ අපි සිහිපත් කරනවා. ඒක ඉදිරියට ගෙනියනවා මිසක් ආපසු හැරවීමක් නැහැ. ඒ සහතිකය මේ රටේ ගොවි ජනතාවට අපි ලබා දෙනවා. බොහොම ස්තුතියි.
ඔව් කිරියල් මන්ත්‍රීතුමා කෙටියෙන්
ගරු කතානායකතුමනි
විපක්ෂ සංගදායතුමා ඉතාම කෙටියෙන් අහන්න පුතුමා
කතානායකතුමනි මේ අපේ කඳුරුඩට පළාත්තලත් ඒගොයියෝ විශාල අර්බුදයක ඉන්නේ අස්වැන්න 150කින් විතර අඩු වෙලා තියෙනවා. ඉතින් මේ රසායනික කාබනික ප්‍රතිපත්තිය මේක වෙනස් කරනවද? මොකද ඊයේ ඉන්දියාවේ අගමැතිතුමා බෝඩි මැතිතුමා ඉදිරිපත් කරපු පනත්තුර අවුරුද්දක් පාර්ලිමේන්තුව වටකල්ලා හිටියා ඉන්දියාවේ. මේ පනත්තුර ඉල්ලාස් කරගෙන ජනතාවගේ සභාව ඉල්ලුවා.
පැහැදිලි කිරියල් මන්ද ඇමතුමා ගැන පිළිතුරක් දෙනවද? ඇමතුමා
ගරු ඇමතුමනි ගරු මේ හා සම්බන්ධයෙන් නම්‍යශීලී විය යුතු ස්ථානවලදී නම්‍යශීලී වෙන්ට ආණ්ඩුව කටයුතු කරන ඒ වගේම ඔබතුමාට සඳහන් කරා ඉතිහාසගත ආදායමක් අපිට තේපොල් රබර් සුළු අපනයන භෝගාංශයෙන් ලැබෙනවා. ඒක ඉතිහාසයේ වැඩිම ආදායම 2021 අපි වාර්තා කරන ඉතිහාසයේ වැඩිම ආදායම අපි සමස්තයක් හැටියට ඩොලර් බිලියන 4ක ආදායමක් 2021 වසරේ බලාපොරොත්තු වන ඒක ගිය අවුරුද්දට සාපේක්ෂව 15%ක වැඩිවීමක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් මම සඳහන් කරන ගිරියල් මැතිතුමා ප්‍රශ්නයක් මම ඔබට වැඩි උත්තර දෙන්න යන්නේ නැහැ. මහා විශ්වවිද්‍යාලයට එක්කංගිත් එතුම ඇත්තටම හැබැයි වැවිලි කර්මාන්ත අමාත්‍යංශ යටතේ තිබිච්ච රාජ්‍ය වැවිලි සංස්ථාවේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නිෂ්පාදන ඵලදායිතාවයේ කිසි කටයුතු සිද්ධ වෙච්ච ආකාරය ගැන මම එතුමට කියන්නම්. මොකද එතුමට මගේ ගෞරවයක් තියෙන නිසා මම විශ්වවිද්‍යාලයට එක්කංගිත් එතුමා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ප්‍රශ්න අංක 4 ගරු අත්තනායක මැතිතුමා. ප්‍රශ්න අංක 5 ඔබතුමාට අදාළ ප්‍රශ්න ටික ඔබතුමා ඇහුවා. අද දවසේ වැඩ කටයුතු ආරම්භයේ මේ ප්‍රශ්න අංක 5 ගරු ගාමිණී වෙලේබඩ මන්ත්‍රීතුමා දෙවන වටේ ගරු තාස් නිර්මල නාදන් මන්ත්‍රීතුමා
තුමා වෙනුවෙන් මම අහනවා
අධ්‍යාපන අමාත්‍යතුමා අධ්‍යාපන
අමාත්‍යතුමා ජනියමෙතුමා
සති දෙකක් කල්ලිනලු
අරුත් ඉස්සත්නායක මැතිතුමා
අරුත් ඉස්සත්නායක මැතිතුමා වෙනුවෙන් මම මේ ප්‍රශ්නය අහනවා
ප්‍රවාහන අමාත්‍යතුමිය
නියෝජ්‍ය කතානායකතුමනි සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා
ගාමිණී වෙළඳපොළ මන්ත්‍රීතුමා
ගරු ගාමිණී වෙළඳපොළ මැතිතුමා වෙනුවෙන් වැවිලි කර්මාන්ත මැතිතුමාගේ මම මේ ප්‍රශ්නය
වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සභාගත කරන්න පුළුවන්
සභාගත කරන ප්‍රශ්න සභාගත කරන පිළිතුර
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භය යෝජනා පිළිබඳ දැනුම් දීම සභානායකතුමා අංක 1
පකටනා
සභාව එකකද
හායි
හයි
අංක 2 සභානායකතුමා
ඉදිරිපත් කරනවා ගරු නියෝජ කතානායකතුමනි
සභාව එකකද
හායි
අංක 3 සභානායකතුමා
අංක 3 ඉදිරිපත් කරනවා ගරු
සභාව එකකද
හායි
ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා
මම ඉදිරිපත් කරනවා අයිමු අයිමු
යෝජනා විස්තර කරන්න
අදවතුල මේක ඉස්තර කරන්න
ලක්ෂ්මන් කිරල් මැතිතුමා ගෙනාව යෝජනා ඉස්තර කරනවා
අර බුද්ධික පත්‍රණ මැතිතුමා
ගරු කතානායකතුමනි ශ්‍රී ලංකා වරලත් නැවුතරු කරුවන්ගේ ආයතනයේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි
ඉස්තර කරන්න
අර නියෝජ කතානායකතුමනි ගරු බුද්ධික පත්‍රණ මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව මම ඉස්තර කරනවා
ස්තුති ප්‍රධාන කටයුතු ආරම්භයේ විසර්ජන පනත් කැටුම්පත 2022 දෙවැනි වර කිවීම 6 වෙනි වෙන් කළ දිනේ ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විනාඩි 35යි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ටිකක් වේලා සරින් පටන් ගත් නිසා ඒ වැඩි වෙච්ච කාලේ මම හිතන්නේ කිරියල්ල සංවිධායකතුමා මට ලබා දෙයි කියලා මේ ඉතුරු වෙන කාලේ
ඔව්
හරි
ඔව්
විශේෂයෙන්ම
මේ
අයවැය විවාදයට සම්බන්ධ වීම පිළිබඳව ඔබතුමාට ඒ කාලේ ලබා දීම පිළිබඳ බෙහෙම ස්තුතිවන්ත වෙනවා මම හිතනවා දැන් තියෙන ආර්ථික තත්ත්වය පිළිබඳව මම දැක්ක එක සටහනක් තිබුණා තාත්තා තෙල් පෝලිමි අම්මා ගෑස් පෝලිමි දුව කිරිපිටි පෝලිමි පුතා පාස්පෝර්ට් පෝලිමි ඒ කියන්නේ මේ ආර්ථිකය පවුලකට දැනෙන ආකාරය තමයි ඒයින් පිළිබිඹුවන්නේ ඒ වගේම ගොවි ජනතාව තමගේ සාධාරණ ඉල්ලීම් පෙරටු කරගෙන පාරට ඇවිල්ලා තිබෙනවා. සාමාන්‍ය ජනතාව තමගේ ජීවන වියදම දරා ගන්න බැරුව අඳුණා ළඟමින් තිබෙනවා. ඒ වගේම මම දැක්ක බන්දුළු ගුණවර්ධන වෙළඳ කටයුතු අමාත්‍යවරයා කියනවා විශාල ඩොලර් හිගයක් තිබෙනවා අනාගතයේදී තෙල් ගෙන්වා ගැනීමට අපහසුතාවයක් ඇති වෙයි කියලා. ඒ වගේම තෙල් සංස්ථාව බාර අමාත්‍යවරයා කියනවා විශාල කන්ටේනර් තොගයක් වරායේ හිර වෙලා තිබෙනවා ගේන්න ඩොලර් නැහැ කියලා. ඒ වගේම සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යතුමත් බොහෝ කරුණු ඉදිරිපත් කරනවා අනුරයාප මන්ත්‍රීතුමත් බොහෝ කරුණු ඉදිරිපත් කරනවා එනිසා මේ සියල්ලංගෙන් පෙන්නු කරන රට විශාලතම ආර්ථික ප්‍රපාතයකට ඇද වැටී තිබෙන බව දැන් අයවැය ලේඛනයේ මොකද්ද කළ යුතු තිබුණේ මේ ජනතාව පත් වී තිබෙන ප්‍රපාතයෙන් ගොඩේීම සඳහා කෙටි කාලීන සහ මේ ඇති වී තිබෙන අර්බුදයෙන් ගොඩේීම සඳහා දිගු කාලන දැක්මක් යෝජනා කරා නමුත් මේ අයවැය ලේඛනයේම කෙටි කාලන දැක්ම හෝ දිගු කාලන දැක්මක් ඇති නොවී තිබෙන බව තමයි අපි කවුරුත් පොදුවේ පිළිගත යුතුයි. දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් අපේ රටේ අර්බුද කීපයක් ගත්තොත් ඔබතුමා දන්නවා විසර ඩොලර් හිගයකට අපේ රට මුහුණ දීලා තිබෙනවා. ඒ දිගු කාලයක් තිස්සේ අපි අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාකවලට අද අපි මුහුණ දී තිබෙනවා. ඉතිහාසයේ බරපතලම විදේශ සංචිත කඩාවැටීමකට ලක් වී තිබෙනවා. ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා වෙනකොට විදේශ සංචිත ඩොලර් බිලියන 2.2ට ඉඳිලා තිබෙනවා. ඒ වගේම අපි වාර්ෂිකව අපි ඩොලර් වෙනුවෙන් ඩොලර් අරන් තින ණය ප්‍රමාණය සඳහා රටක් හැටියට අපි ඩොලර් බිලියන 7කවත් ණය වාරිකයක් ගෙවිය යුතු තිබෙනවා. අපේ ආනයන සහ පනයන අතර පරතරය විශාල ලෙස වර්ධනය වෙලා තිබෙනවා. මා දැක්ක මුදල් අමාත්‍යවරය අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කරා මේ අවුරුද්දේ වෙළඳ ශේෂය බිලියන 7ක් අපේක්ෂා කරනවා කියලා. මාගේ උපකල්පනය නම් බිලියන 7 ඉක්මවා යනවා. මොකද පෞගිය මාස 8ට ආනයන අපනයන අතර පරතරය බිලියන 5.58ක් තිබෙනවා. ඉදිරි මාස 4 සංසන්දනය කරලා බැලුවොත් මේ වෙළඳ පරතරය බිලියන 8 ඉක්ම වුණා.
එනිසා අපිට අතිරේක වශයෙන් ඩොලර් ආනයනය කරගැනීම රුපි මේ බහණ්ඩ ආනයනය කරගැනීමේදී ඩොලර් බිලියන 8ක් අවශ්‍යයි. ඒ වගේම අපිට අතිරේක වශයෙන් ණය වාරික ගෙවීම සඳහා වසරකට ආසන්න වශයෙන් රටක් ලෙස ඩොලර් බිලියන 7ක් අවශ්‍යයි. ඒකට අපිට ඩොලර් බිලියන 15ක් මේ කරුණු දෙකට පමණක් අපි උපයා ගත යුතුයි. හැබැයි අපේ ඩොලර් ලැබෙන මාවත් වලට මොකද්ද සිදු වී තිබෙන්නේ? මා දැක්ක මුදල් අමාත්‍යතුමා කියනවා ඔව් අපේක්ෂා කරනවා කියලා මේ අවුරුද්දේ ඩොලර් බිලියන 11.9ක අපනයන ආදායමක් ඔව් එතෙන්ට යන්න පුළුවන් වේවි. හැබැයි අපේ ආනයන වියදම ඩොලර් බිලියන 20ක ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වීම වළක්වන්න බෑ. ඒ නිසා අපේ අපනයන ආදායම වර්ධනය වෙනවට සාපේක්ෂව අපේ ආනයන වියදම වර්ධනය වීම ඊට වඩා වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා එයත් තිබෙන ඉතාමත් අහිතකර තත්වයක. ඒ වගේම අපිට ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්වුණු විදේශගත ශ්‍රමිකයන්ගේ ලැබීම් ඔබතුමා දන්නවා විදේශගත ශ්‍රමිකයන්ගේ ලැබීම් ආසන්න වශයෙන් ගත්තොත් අපිට ඩොලර් බිලියන 7.5ක් ඩොලර් බිලියන 7.8ක වගේ ප්‍රමාණයක් ලැබුණා. නමුත් මේ අවුරුද්දේ විශාල ප්‍රමාණයකින් කඩාවැටෙමින් තිබෙනවා. මම ඔබතුමාට උදාහරණයක් ඇටට කිව්වොත් මේ ජූලි මාසෙ 2020 ජූලි මාසේ අපිට මිලියන 702ක් ලැබෙනවා විදේශගත ශ්‍රමිකයන්ගේ. හැබැයි 2021 ජූලි මාසේ අපිට ලැබෙන්නේ මිලියන 453යි. ඒ කියන්නේ 2020 හා සංසන්දනය කරලා බලනකොට විදේශගත ශ්‍රමිකයන්ගේ ආදායම ජූලි මාසේ මිලියන 249කින් අඩු වී තිබෙනවා ඩොලර්. ඒ වගේම අගෝස්තු මාසේ 2020 අගෝස්තු මාසේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් අපිට ලැබුණා ඩොලර් මිලියන 665ක්. මේ අගෝස්තු මාසේ ලැබිලා තියෙන ඩොලර් මිලියන 447යි ආසන්න වශයෙන් ගත්ත ඩොලර් මිලියන 218ක් අඩු වීම. ඒ කියන්නේ මේ මාස දෙක විතරක් සංසන්දනය කරලා බැලුවොත් ගිය අවුරුද්දට සාපේක්ෂව ඩොලර් මිලියන 467ක් අඩු වීමක් තිබෙනවා. ඒ නිසා මේ විදේශගත ශ්‍රමිකයන්ගේ ආදායම ඩොලර් බිලියන 6ත් 6.5ත් අතර ප්‍රමාණයකට තමයි රැඳෙන්නේ. අපි ඩොලර් බිලියන 15ක් අවශ්‍යයි තිබෙනවා. මේ උපයාගන්නේ කොහොමද? ඒ සඳහා කෙටි කාලන සලස්මක් අවශ්‍යයි. ඒ මොකද අපි දන්නවා මේ ජනවාරි මාසේ වෙනකොට ජනවාරි මාසේ 27 වෙනිදාට ISB එකක් සම්පූර්ණ වෙන ඩොලර් මිලියන 500ක. බොහෝ ආර්ථික විශේෂඥයන් කියනවා එය ඉතාමත් අනතුරුකාරී තත්ත්වයක් අපිට ඇති කරાવી කියලා. ලබන අවුරුද්දේ ජූලි මාසේ වෙනකොට අපිට ISB එකක් ගෙවන්න තිබෙනවා ඩොලර් බිලියනයක. සම්පූර්ණ වෙනවා ඩොලර් බිලියනක ISB එකක් ජාත්‍යන්තර බැඳුම් කරයක් අපි ලබන ජූලි මාසේ ගෙවි ලබන අවුරුද්දේ ජූලි මාසේ ගෙවිය යුතු තිබෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් මාසෙකට ඩොලර් මිලියන 300ක වගේ ණය වාරිකයක් අපි ගෙවිය යුතු තිබෙනවා. එනිසා ණය වලින් විශේෂයෙන් ඩොලර් වලින් හිඳුණු පතුලටම වැටිච්ච ආර්ථිකයක් අද අපි හමු වී තිබෙනවා. ඒ වගේම අපි නිෂ්පාදන වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. කුසකර්මාන්තය ගත්තොත් මා හිතන විශාලම අර්බුදයක් නිර්මාණය විය හැකියි. ඒ නිසා විශේෂයෙන් ගත්තොත් මේ රට තුල ඇති වී තිබෙන දැවැන්ත ආර්ථික කඩාවැටීමටත් ඒ වගේම ජනතාවගේ ජන ජීවිත තුළ ඇති වී තිබෙන විශාල බිඳ වැටීමට සාපේක්ෂව ගත්තොත් මේ අයවැය ලේඛනය ඒ සඳහා කිසිවක් නැති හිස් සහ පුස් දැක්මක් කියලා තමයි අපිට කියන්න තිබෙන්නේ. මීට වඩා මේ අර්බුදය පිළිබඳ අවධානය යොමු කළ යුතු තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඊළඟ මුදල් අමාත්‍යවරයා වැදගත් කරුණක් ඉදිරිපත් කරනවා. ඒක අපි ස්තුතිවන්ත වෙනවා. දැනට මේ ඉදිරිපත් කර තිබෙන වැය ශීර්ෂ වලට අමතරව කිසිදු වැය ශීර්ෂයක් පරිපූරක ඇස්තමේන්තු ලෙස පාර්ලිමේන්තුවේ ඉදිරිපත් නොකරන බව මා හිතන ඔබතුමා පහුගියදා කරන ලද මේ ප්‍රකාශය මේ විදියටම ලබන වසර තුරම් පුරාම පවත්වා ගනිවි කියලා. හැබැයි ඔබතුමාට සහතිකයක් දෙන්න පුළුවන්ද? ඔබතුමා අපේක්ෂා කරන බිලියන 2.2ක ආදායම, ට්‍රිලියන 2.2ක ආදායම, කෝටි 220,000ක ආදායමක් අපේක්ෂා කරනවා. ඔබට මේ පාර්ලිමේන්තුවේ සහතිකයක් දෙන්න පුළුවන්ද? ඒ ආදායම ලැබෙවි කියලා. ඔබට මේ පාර්ලිමේන්තුවේ සහතිකයක් දෙන්න පුළුවන්ද? මේ අයවැය ලේඛන සම්මත කරන වෙලාවේදී මේ පාර්ලිමේන්තුවෙන් අනුමැති ඉසිල්ලා සිටින ණය ලබා ගැනීමේ සීමාව ඉක්මවන්නේ නැද්ද කියලා මම ඉතාමත් සහතික වශයෙන් කියනවා. තමුන්නාන්සේ පරිපූර්ණ ඇස්තමේන්තු ඉදිරිපත් නොකරාට තමුන්නාන්සේ මේ පාර්ලිමේන්තුවේ සහතික වශයෙන් ණය සීමාව වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කරනවා. බලමු ගිය අවුරුද්දේ ඔබතුමාට මතක ඇති බිලියන 1919ක ආදායමක් අපේක්ෂා කරා. හැබැයි අයවැය ලේඛනයේ කියනවා අපේ ආදායම ලැබෙන්නේ බිලියන 1561යි කියලා. එන ආසන්න වශයෙන් ගත්තොත් 180කටත් වඩා අඩු ආදායමක් තමයි ලැබෙන්නේ. ගරු කතානායක ඔබතුමා ආර්ථික පිළිබඳ යම් දැනුමක් තිබෙන අධ්‍යාපනයක් තියෙන නියෝජ්‍ය කතානායකවරේ. ඔබතුමා දන්නවා සාමාන්‍යයෙන් ඕනෑම උපකල්පනයකදී 5%ක ධන ඍණ වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි 120ක 25%ක වෙනස් වීමක් සිද්ධ වීමෙන් පෙන්නුම් කරන්නේ කුමක්ද? ඒ දත්ත මුළුමනින්ම අසත්‍ය සහ ඒ පුරෝකථනය මුළුමනින්ම අසාර්ථක බව. ඒක නෙවෙයිද පෙන්වලා තිබෙන්නේ? බිලියන 1919ක ආදායම ගිය අවුරුද්ද අපේක්ෂා කරනකොට ඔබතුමා මේ අවුරුද්ද ආදායම වාර්තාව ඉදිරිපත් කළා කියනවා බිලියන 1561යි ලැබෙන්නේ කියලා. ඒ වගේම ඔබතුමා මේ අවුරුද්දේද කියනවා බිලියන 2200ක ආදායමක් ලැබෙනවා කියලා. ඔබට සහතිකයක් දිය හැකිද මේ පාර්ලිමේන්තුවට මේ ඉදිරිපත් කොට තිබෙන ණය සීමාව වැඩි නොකරන බව? කිසිසේත්ම සහතිකයක් දෙන්න බෑ. ජූලි අගෝස්තු වෙනකොට සහතික වශයෙන් මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා යලි බිලියන 400ත් 600ත් අතර ප්‍රමාණකින් ණය සීමාව වැඩි කිරීම සඳහා. ඔබද හරිද මමද හරිද කියලා බලමු. ඒ නිසා ඒ වේලේ ලේඛන යම් ප්‍රමාණයකට අපේ රටේ ආර්ථිකය අපේ රටේ පුරෝකතනවලත් සාධාරණ යථාර්ථවාදී පිළිඹුවක් ඉය යුතුයි. හැබැයි මා විශ්වාස කරනවා කිසිසේත්ම සාධාරණ සහ යථාර්ථවාදී පිළිඹුවක් මෙම අයවැය ලේඛනයේ සංඛ්‍යා දත්ත තුල නැහැ. ඒ විතරක් නෙවෙයි. ඔබතුමා අපේක්ෂා කරන මා දන්නේ නැහැ ඒක මා කියවපු ලේඛනයේ තිබුණේ බිලියන 19ක ආනයන ආදායමක් ඔබ ලබන අවුරුද්ද අපේක්ෂා කරනවා කියලා 2022. අපනයන ආදායම බිලියන 19ක අපනයන ආදායම මේ අවුරුද්ද 11.9යි තිබෙන්නේ. ඒක 19 දක්වා වැඩි කරන ඔබ විශ්වකර්මී. ඒ නිසා රටේ ජනතාව හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරනවා විශ්වකර්මයාවිලා රට බේරයි කියලා. නේද? ඉන්ද්‍රජාලිකයාවිලා රට බේරයි කියලා. මන්ත්‍රකාරයාවිලා රට බේරයි කියලා. එහෙම රට බේරන්න බෑ. ඒ නිසා මම හිතනවා මේ 11.9ක අපනයන ආදායම බිලියන 19 දක්වා වැඩි කිරීමේ තමුන්වාසිකේ පුරෝකතනේ මුළුමනින්ම යථාර්ථවාදී නොවන පුරෝකතනේ. ඒ නිසා තමයි මම නැවත පෙන්눔 කරන්නේ. මේ අයවැය ලේඛනයේ කරුණු තුනක් තිබෙනවා අරුබුද. එක මේ අයවැය ලේඛන රටේ ජනතාව මේ මොහොතේ මූණ දී තිබෙන කෙටි කාලන ගැටලුවට කිසිදු විසඳුමක් නැහැ. අපේ රට මූණ දී තිබෙන දිගු කාලන ආර්ථික අර්බුදයන් ගැනීම සඳහා දැක්මක් හෝ සලස්මක් නැහැ. තුන මේ අයවැය ලේඛනයේ සංඛ්‍යා දත්ත පුරෝකතනයන් මුළුමනින්ම යථාර්ථවාදී නොවන අසාර්ථක සහ අසත්‍ය ප්‍රකාශන ගැබ්වී තිබෙනවා. ඒ නිසා අපි මේ පාර්ලිමේන්තුවේ මේ අයවැය ලේඛන පිළිබඳව මේ සංඛ්‍යා දත්ත පිළිබඳව මේ අඩංගුම් පිළිබඳව අපි දීර්ඝ කාලයක් සාකච්ඡා කරලා තිබෙනවා. මා හිතන්නේ තවදුරටත් අයවැය ලේඛන සාකච්ඡා කිරීමට පමණක්වත් ප්‍රමාණවත් නොවන ලියවිලි බවට පත් වී තිබෙනවා. මේක ඇත්ත යථාර්ථද මේ පාර්ලිමේන්තුවේ? අපි මොනතරම් අයවැය ලේඛනයේ සංඛ්‍යා දත්තත් එක්ක කරන පොරබැදීම, සංඛ්‍යා දත්තත් එක්ක කරන විශ්ලේෂණය, සංඛ්‍යා දත්තත් එක්ක කරන පුරෝකථනය, සංඛ්‍යා දත්තත් එක්ක කරනු ලබන විග්‍රහයන් සියල්ල ගරු නියෝජක කතානායකතුමනි අසාර්ථක විග්‍රහයන් බවට පත් වී තිබෙනවා. ඒ නිසා අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට ඉදිරිපත් කරනු ලබන සංඛ්‍යා දත්තත් අයවැය ලේඛන අවුරුද්දක් ක්‍රියාත්මක වුණාට පසුව ඒ පිළිබඳ අතිකරණ ලබන පසුවිපර මැදිහා බැලුවොත් ඉතාමත් හාස්වතිම වෙනස් තත්වයක් මේ අයවැය ලේඛනෙත් ඊට වඩා අමුතු තත්ත්වයක් උදා වේවි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි එකක් මේ අයවැය ලේඛනෙ මේ රටේ ජනතාවට පෙන්눔 කරනවා. ඒ පෙන්눔 කරන්නේ අන් කවරක්වත් නෙවෙයි. මේ අයවැය ලේඛනෙ මේ රටේ ජනතාවට ඉගෙන ගත යුතු පාඩමක් තිබෙනවා. ඒ පාඩම අන් කවරක්වත් නෙවෙයි. මෙතෙක් දිගු කාලයක් අනුගමනය කළද දේශපාලන, සමාජීය, ආර්ථික ප්‍රතිපත්තිය අපේ රටට පත් කළ හැකි ඉතාමත් විනාශකාරී ප්‍රපාතයට ඇද දමා ඇති බව. ඒක ඇත්ත. කවුරුත් මෙතන නැගිටලා අතෝසෝලා කාට හරි කියන්න පුළුවන්. අපි මේ ශේස්ත්‍රවලින් අත්පත් කරගෙන තිබෙන වර්ධනය, අපේ නිෂ්පාදනයේදී, අපේ ණයවලදී, අපේ ඩොලරයේදී, අපේ විදේශ සංචිතවලදී, අපේ ආනයන අපනයන වෙළඳපොළදී සාර්ථක තත්ත්වයක් අපි අත්පත් කරගෙන තිනවා කාට හරි කියන්න පුළුවන්. කියන්න බෑ. එනිසා මේ දිගු කාලන ආර්ථික ගමන දැවැන්ත ප්‍රපාතයකට අපේ රට හෙල්ලලා තිබෙනවා. මේක ඉතාමත් සුන්දර රටක්. අපේ රටේ ජනතාව අතර ඉතාමත් සාමිකත්වය කුළු ගන්වන්න පුළුවන් අධ්‍යාත්මයක් තිබෙන රටක්. ඉතාමත් වාසනාවන්ත රටක්. වර්ග කිලෝමීටර 65,610ක ගොඩබිම, ඒකට අනුනවන පරිදි විවිධ දේශගුණේ කලාප තිබෙන රටක්. විශාල සම්පත් ප්‍රමාණයක් තිබෙන රටක්. රට වගේ අටගුණයක මහ මුහුදක් තියෙන රටක්. බුදු දහමෙන්, කිතුණු දහමෙන්, හින්දු දහමෙන්, ඉස්ලාම් ධර්මයෙන් පෝෂණය වුණු රටක්. ඒ වගේම සොයා නොගත් විශාල සම්පත් වලින් පිරුණු රාජ්‍යයක්. මේ රාජ්‍ය අපේ මව්බිම ඇයගේ ඉතිහාසයේ අසරණතාවයටම හිලපු මව්බිම බවට පරිවර්තනය වී තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ අපේ රටේ දූෂිත කණ්ඩායමට අපේ මව්බිම ග්‍රහණයට ලක් වෙලා තිබෙනවා. වරින් වර සාමීකව අපේ මාතෘභූමියේ දූෂණය ලක් කර තිබෙනවා. ඒ දූෂණයේ ප්‍රතිවිපාක ඈත ගම්වල ජීවත් වෙන ජනතාව කරපිට පටවා තිබෙනවා. මේක ඇත්ත යථාර්ථය. අපේ මව්බිම දශක ගණනාවක් ස්වාමික දූෂණ ලක් වෙච්ච මාතෘභූමියක් මේක. මේ මාතෘභූමියේ ගොඩ ගැතිය යුතු නැද්ද? එනිසා මේ මාතෘභූමියේ ගොඩ ගැනීම සඳහා නව මාවතකට අපේ රට පරිවර්තනය කළ යුතුයි. එය හුදු අයවැය ලේඛනෙන්, සංඛ්‍යා දත්ත වලින්, පාර්ලිමේන්තු ඔලුගෙඩි වලින්, 3/2 බලයෙන් ඒකෙන් නෙවෙයි කළ යුතු හේතුවන්නේ ගරු සභා නියෝජක කතානායකතුමනි. ඒ කළ යුතු හේතුවන්නේ අපේ රටේ තීරණාත්මක දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි. මොකද දේශපාලන පරිවර්තනය? අපේ රටේ මේ වෙලාගෙන තිබෙන දූෂිත දේශපාලනය වෙනුවට අදූෂිත දේශපාලනයක් අපේ රට අවශ්‍යයි. මේ රට මෙවැනි ප්‍රපාතයකට හෙළීම සඳහා විශාල පංගුවක් මේ දූෂිත දේශපාලන විසින් ඉටු කොට තිබෙනවා. මා ස්තුතිවන්ත වෙන මුදල් අමාත්‍යවරයාට පළමින් මතවට මා හිතන්නේ එක් දූෂිත ගනුදෙනුවක රුපියල් බිලියන 8.5 කෝටි 850ක් රඳවාගෙන තිබෙනවා. ඒ මහ භාණ්ඩාගාරයට බැර කිරීම සඳහා යෝජනාවක් ගෙන බොහොම හොඳයි. පර්පචුවල් සමාගම අයතාලස උපයන ලද මුදල් කෝටි 850ක් නැවත භාණ්ඩාගාරයට කැඳවීම සඳහා එතුමා යෝජනා කරනවා. හැබැයි එතුමාට අමතකෙනවා පැන්ඩෝරා පේපර්ස්. ඇයි ඥාති දියණි නිසාද මා දන්නේ නිරුපම රාජපක්ෂ. එතන තියෙන කෝටි 3500ක් කොහේද මේ පිළිබඳ තමුන්වන්සේගේ ස්ථාවරේ. ඒ වගේම තමුන්වන්සේ දන්නවා ලන්ඩන් වල එලිදර වුණා විශාල ගනුදෙනුවක්. අපේ රට එයාබස් මිලදී ගැනීම 2014 වසරේදී ඒ වෙලාව හිටපු එයාලංකේ සභාපතිවරයා කපිල එයාලංකේගේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ account එකට ඩොලර් මිලියන 2ක් බැර වූ බව ප්‍රංශ එයාබස් සමාගමේ ඇතිතරම් තොරතුරු එකතු වී තිබෙනවා. හැබැයි තමුන්වන්සේ ඒ යෝජනාව කරන්නේ නැහැ. ඒ වගේම තමුන්වන්සේ සම්බන්ධ වී තිබෙන තමුන්වන්සේට චෝදනාවක් එල්ල වී තිබෙන මල්වානි නිවසක් තිබෙනවා, අක්කර ගන්න ඉඩමක් තිබෙනවා. ඒක තමුන්වන්සේ කියන තමුන්වන්සේ නෙමෙයි කියලා. ඊට පස්සේ කවුද මුදිත ජයකොඩි කියන ඔහුගේ නෙමෙයි කියලා. ඊට පස්සේ තිරු නඩේෂන් කියන ඔහුගේ නෙමෙයි කියලා. ඒ නිසා කාටවත් අයිති නැන මහ දේපලක් තිබෙනවා පවර ගන්න. සැබවින්ම අපේ රටේ මේ දූෂිත භාවයට පත් කර තිබෙන දේශපාලනේ උපයා ගන්න ලද දේපල පවරා ගැනීම සඳහා අවංක චේතනාවක් තිබෙනවා නම් මේට වඩා බොහෝ දිශාවකට ඔබතුමාගේ යෝජනාවන් සහ ඔබතුමාගේ නිරීක්ෂණ ඉදිරිපත් විය යුතුයි කියලා මා කල්පනා කරනවා. එයි මේ රට විශාල දුප්පත් භාවයට පත් වී තිබෙනවා. ජනතාව එදා වේල ආහාර වේලක් සපයා ගන්න කෙසේද කියලා කල්පනා කරමින් තිබෙනවා. දරුවට කිරිපැකට අරන් දෙන්නේ කොහොමද? නිවසට ගෑස් සිලින්ඩරයක් අරන් එන්නේ කොහොමද? තමන්ගේ කුමර වගා කරන්න පොහොර ටිකක් ගන්න කොහොමද? තමන්ගේ දුව දරුවන්ට නේද අර පිරිමැස්සෙන් යුතුව හෝ තුන් වේල කන්න දෙන්නේ කොහොමද කියලා විශාල අඳුනාවක තිබෙනවා. හැබැයි රටක ජනතාව කෙසේ අඳුනාවක තිබීති? රටේ පාලකයන් ලෙමින් අඳුනාවක ඉන්නවද? මා හිතන්නේ ලෝකේ දුප්පත්තුණු රටක් තිබෙනවා. දුප්පත්තුණු ජනතාවක් ඉන්නවා. හැබැයි පෝසත්තුණු පාලකයන් ඉන්නවා. මේකයි සිදුවී තිබෙන්නේ. රට දුප්පත්, ජනතාව දුප්පත්, පාලකයන් පෝසත්. අතිසේ ධනේ පොදිගත බැඳගත් දේශපාලනයක් තිබෙනවා. අපේ රට ඉදිරි සංවර්ධන මාවතක් ගැන කල්පනා කරනවා. මේ දූෂිත දේශපාලනයක් පරාජයට පත් කළ යුතුයි. ඒ වෙනුවට අදූෂිත දේශපාලනයක් අපේ රට ස්ථාපිත කිරීමෙන් තොරව සංඛ්‍යා දත්ත පිළිබඳව, පුරෝකථනයන් පිළිබඳව, ඉලක්කම් පිළිබඳව මොන විග්‍රහයක් කරත් වැඩක් නැහැ. මා හිතනවා ගරු මුදල් අමාත්‍යතුමාට ඒ වෙනස කළ හැකිද? කරන්න බෑ. අපේ රටේ කොරෝනා වසංගත තත්ත්වය කියලා කියන ඉතාමත් නීරස පොදු ජනතාව මුහුණ දීපු ප්‍රශ්නය. හැමදෙනාම කම්පණයට පත් වුණා. හැමදෙනාම බියට පත් වුණා. හැමදෙනාමගේ තමන්ගේ ජීවිත පිළිබඳ අනියත බියකට පත් වී තිබුණා. එවැනි සමාජ ව්‍යසනයක් වෙලාවේදී වංචාව ඒක ඇතුළට ගේන පාලකයන් ඇන්ටිජන් කිට් මිලදී ගැනීමේදී, නිරෝධායනයේදී, හෝටල් නිරෝධායනයේදී වංචාවන් සිදු වුණේ නැද්ද? ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේදී අපි කෙනෙක් පසකින් තිබන්න. එවැනි සමාජ ව්‍යසනයක් තිබෙන වෙලාවක මහ ජනතාව තමගේ ජීවිතය පිළිබඳ අනියත බියකින් ඉන්න වෙලාවක ඒකෙන් හොරකම් කරන්න පුළුවන්, දූෂණය කරන්න පුළුවන් මානසිකත්වයක් තියෙන මිනිසුන් මේ රට හදයිද? මම අහන්නේ ඉතරයි. ඒ යන ඒ අදූෂිත දේශපාලන අපේ රටේ න්‍යාය පත්‍ර අංක එක කරගන්නේ නැතුව මේ රට ඉදිරියට ගෙනියන්න බැහැ. ඒ වගේම ඔබ දන්නවා මේ පොහොර ප්‍රශ්නේ. අද ගොවි ජනතාව විශාල ව්‍යසනයකට පත් වී තිබෙනවා. මේ පොහොර පිළිබඳ ගනු ලැබු තීන්දුව අපි ඉතාම සભ્ય භාෂාවෙන් ප්‍රකාශ කර තිබෙනවා. විද්‍යාත්මක ඔප්පු කර තිබෙනවා. තාක්ෂණයෙන් ඔප්පු කර තිබෙනවා. ඒ අසාර්ථකම තීන්දුවක් කියලා තන ඒත් කිසුවක් අහන්නේ නැ කෙනෙ උම්මතු මනසක්. එතන තියෙන උම්මතු මනසක්. මේ අද කුසකර්මාන්තයත් වැවිලි ශේස්ත්‍රය මේ මුහුණ දී තිබෙන ඛේදවාචක පිළිබඳව, එය ආර්ථිකයට කරන බලපෑම, එය තමගේ ජීවන උපාය බවට පත් කරගත්තු ජනතාවට කරන බලපෑම පිළිබඳව හැඟීමක්, සිතුවිල්ලක්, දැනීමක් නැත්තම් ඔහුට තියෙන්නේ සාමාන්‍ය සංනිවේද, ඒ කියන්නේ සාමාන්‍ය සංනිවේදන වෙන සෛල නෙවෙයි, සාමාන්‍ය හැඟුම් නෙවෙයි. ඔහුට තියෙන උමුතු හැඟුම්, උමුතු සෛල, ඒකයි පෙන්නුම් කරන්නේ. දැන් කල්පනා කළ බලන්න එවැනි ව්‍යසනයක් තිබෙන වෙලාවකදී තමයි මහන්නේ ගරු නියෝජක කතානායකතුමනි. සමත් වුණාද මේ පාලකයන් එය විසඳීම සඳහා ගනු ලැබු ක්‍රියාමාර්ග දෙස බලන්න? චීනෙන් පොහොර ගෙනාවා. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ රටේ සාක නිරෝධායන පනත අනුව අපිට ඉතාමත් ශක්තිමත් සාක නිරෝධායන සේවයක් තිබෙනවා. අපි ඒ නිලධාරීන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. අපේ රට විවිධ ආක්‍රමණික පැලෑට වලින්, විවිධ ආක්‍රමණික බැක්ටීරියා සුද්‍ර ජීවීන් වලින් අපේ මාතෘභූමියේ බේරගෙන තිබෙන මේ නිරෝධායන සේවය විශාල කාර්යභාරයක් කරා. ඔවුන් ඉතාමත් තමන්ගේ දැනුම, තමන්ගේ පර්යේෂණ උපයෝග කරගෙන සාම්පල් දෙකක් ප්‍රතික්ෂේප කරා මේ ඉතාමත් අහිතකර සුද්‍ර ජීවීන් ඉන්න බව. හැබැයි මම අහන්නේ එකයි, එවැනි අහිතකර සුද්‍ර ජීවීන් සාම්පල් පරීක්ෂා කිරීමට පෙර නයිවර් ලිපි නිකුත් කරේ කවුද? එහෙම කොහොමද කරන්නේ? රටට ගේන්න සුදුසුක නැද්ද කියලා නිසි පරීක්ෂාවකින් තොරව එල්සී විවෘත කරේ කවුද? අද චීන රජයට දොස් කියමින් පළක් නැහැ. ඔවුන් කියන්නේ සාධාරණ ප්‍රශ්නයක්. මොකද ඔවුන් කියන්නේ? ඔවුන් කියන්නේ අපිට නාවර ලිපි නිකුත් කරා අපිට බහන්ඩ ඇනුම් කරා අපි නැව පිටත් වුණා ඔයගොල්ලෝ එල්සි ඕපන් කරලා තිබෙන්නේ අපේ නැව අවසල්ලි දීපන් සල්ලි දෙනකන් යන්නේ නේ හැබැයි කවුද මෙතන මේ ගනුදෙනු කරේ සාම්පල් පරීක්ෂා කිරීමට කලින් කවුද එල්සි එක ඕපන් කරන්න නියෝග දුන්නේ මහින්දානන්ද අලුත්ගේ මන්ත්‍රීවරයා පහුගිය දවස්වල පොහොර පිළිබඳ බදාගෙන කතා කරා මේ දවස් සතියක ඉඳන් කියනවා පොහොර මගන මේ සසේන්ද්‍රගේ කියනවා මා දන්නේ ඒක ඇතුලේ තියෙන කුමක්ද කියලා අර මා දන්නේ ඊට කලින් තිබුණේ මොකද්ද කියලා ඊට කලින් පොහොරගෙන මේ පාර්ලිමේන්තු රටේ ඔක්කොම නේද වීරය ඔහු හැබැයි අද කියනවා පොහොර මගන මේ සසේන්ද්‍ර රාජපක්ෂගේ කියනවා හරිද ඒ වගේම තමයි උන්වහන්සේ දන්නවා ඊට පස්සේ ඉන්දියාවෙන් නේද නැනෝ යූරියා මේ නයිට්‍රජන් ඒ නයිට්‍රජන් කියන්නේ නයිට්‍රජන් කියන එක මොකක් හරි ද්‍රව්‍යයක තැම්පත් කරනු දැම්පත් තැම්පත් කරන ප්‍රභේදයේ යූරියා ඒක මේ විද්‍යාත්මක නැනෝ යූරියා ආනයනය කරනවා අද මොකද පළවී තිබෙන්නේ ඉන්දියාවේ එහි මිල රුපියල් මිලිලීටර් 500ක මිල රුපියල් 654යි හැබැයි ලංකාව ගෙනත් තිබෙන්නේ මිලිලීටර් 500ක් ගෙනත් තිබෙන රුපියල් 2550ට නහ හතර ගුණයකට අධික මිල කරගෙනත් තිබෙනවා එල්සි එක ඕපන් කරේ කොහොමද සාමාන්‍ය මේ අමාත්‍යරු දන්නෝ ඕනෑම නයවරු ලිපියක් නිකුත් කරන්නේ කාගෙනමද සප්ලයගෙනමද සැපයුම් කරුගෙනමද හැබැයි මේ සල්ලි දාන්නේ කාටද මොහන් ටී පෙරේරා කියන කුප්‍රකට ජාවාරම් කාරුවෙකුගේ මේ ටවුන් හෝල් වල තියෙන මහජන බැංකුවේ ශාඛාව ගිණුමක් තිබුණේ පීබි ජයසුන්දර නියෝගයක නිකුත් කර ගිවුම අරින්න කියලා ඒක එහි දෙවනි කළමනාකරණතුමිය සීආයිඩීකටගේ පරීක්ෂා සීආයිඩීකටගේ ප්‍රකාශය තියෙනවා එතකොට හදිසි account එකක් කරලා සඳුදා දිනේ account එකක් කරලා මේ සල්ලි එකට ඒකට යමුනවා තීරණය ගන්න සඳුදරය කැබිනට් මණ්ඩලයේ සඳුදරය කැබිනට් මණ්ඩලයකට වෙනකොට සඳුදා දවල් වෙනකොට සල්ලි මාරු කරලා ඉවරයි අපි අහනවා මේ මෙවැනි ව්‍යසනයක් වෙලාවේදී වංචාහිත එළියට එන පාලක කණ්ඩායමක් මේ රට හදයිද පොහොර ව්‍යසනය කොවිඩ් වසංගත ව්‍යසනය ව්‍යසන වෙලාවකදී තමගේ මනස වැඩ කරන්නේ ඒකෙන් කීයක් හරි ගහ ගන්නවනම් දූෂිත භාවිනම් තමගේ මනස කීයක් හරි හම්බ කරගැනීමේ සුවමනාවෙන් නම් කටයුතු කරන්නේ එවැනි පාලකයන් මේ රට හදන්නේ නැහැ ඒ නිසා මේ රට හැදීම සඳහා ඉතාමත් වැදගත් ප්‍රවේශක අපේ රට අවශ්‍යයි මේ දූෂිත දේශපාලන වෙනුවට අදූෂිත දේශපාලනක අපේ රට අවශ්‍යයි දෙක මේ රට අත්පත් වී තිබෙන ප්‍රපාතය සරල තැනක නෙමෙයි තිබෙන්නේ මේ රට ගොඩනැගීම සඳහා සියලු දෙනා සාමූහික ප්‍රයත්න දැරිය යුතුයි ඒ නිසා මා මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලා සිටිමි ඔබ හැමදාමත් විශ්වාස කරන තනි තනි පුද්ගලයන් කෙරෙහි ඔබ හැමදාමත් බලාපොරොත්තු තිබෙනවා මා කලින් කිව් පරිදි ඉන්ද්‍රජාලිකයවිල රට ගොඩනගේ ගනි දියසෙන් කුමාරයවිල රට ගොඩගනි මොන කට්ටිය දාවි නැත්තේ දුප්පතාගේ හිතවත එක්ක ආවා නේද මතකද නේද විහාර මහදේවිය ආවා දුටුගැමුණු ආවා පොළොන්නරුවේ ගැමිය ආවා ආසියාවේ ලොකුම මොළේ ආවා වැඩ කරන විරුව ආවා එන්න පුළුවන් හැම වර්ගෙම ඉන්ද්‍රජාලිකයෝ ආවනේ මොකද රට අත්පත් වෙලා තිබෙනේ රටර අත්පත් වෙලා තිබෙන ව්‍යසනය රටර අත්පත් වී තිබෙන විනාශය ඒ නිසා මේ රට ගොඩනැගීම තනි තනි පුද්ගලයන්ගේ විශ්වකර්ම වැඩක් නෙවෙයි මේ රට ගොඩනැගීම සාමූහික ප්‍රයත්නයක් කැබිනට් මණ්ඩල සාමූහිකව ආණ්ඩුව සාමූහිකව දේශපාලන සාමූහිකව රාජ්‍ය සේවක සාමූහිකව පෞද්ගලිකංශ සාමූහිකව රටේ තරුණ පරම්පරාව සාමූහිකව ගොවියා දීවරය වැඩ කරන ජනතාව සාමූහිකව මේ හැමදෙනාම සාමූහික පොරබැඳීමක් කරේ නැත්නම් මේ රට ගොඩගන්න බෑ හැබැයි සාමූහික ගොඩනැග සාමූහික ප්‍රයත්නයක් යොදන්න මොකද කරන්න ඕන පළමු කොටම දේශපාලනය වරප්‍රසාදලා තනතුරක සිට සාමාන්‍ය සියසුනේ සිට පහළට බහින්න ඕන අහසේ සිට පහළට බහින්න ඕන දේශපාලන කියන වරප්‍රසාදලා තනතුරක් නෙවෙයි දේශපාලන කියන්නේ සමසමව පුරවැසියන් එක්ක ඉඳගෙන සමසමව පුරවැසියන් එක්ක කටයුතු කරන සමසමව පුරවැසියන්ගේ දුක සතුට බෙදාගෙන රට ගොඩනගන ව්‍යායාමයක් බවට පත් කරන එනිසා අපි සාමිකත්වයෙන් කැඳවන්න ඕන මේ රටට තමුන්වහන්සේලා සාමිකත්වයෙන් කැඳවන්න පුළුවන් තමුන්වහන්සේලාට ඒ සාමිකත්වයෙන් කැඳවන්න බෑ එයි මේ අයවැයලේකනේ බලන්න මා ගොඩාක් විස්තර කරන්න යන්නේ මට කාලය සීමිත නිසා මේ අයවැයලේකනේ තමුන්වහන්සේලා දන්නෝ රාජපක්ෂවරු කැබිනට් මණ්ඩලයේ 1යි 2යි 3යි 4ක් නියෝජනය කරනවා මම හරියති 1යි 2යි 3යි 4යි ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා නේද ඒතර විශාල ප්‍රමාණයක් නියෝජනය කරනවා ඒ පවුල වෙත ඒ ඔවුන් නියෝජනය කරන අමාත්‍යංශ වෙත කොච්චර මුදල් වෙන් කොට තිබෙනවද මුළු වියදම බිලියන 5200යි ට්‍රිලියන 5.2යි හැබැයි ඒ අමාත්‍ය සඳහා වෙන් කරලාද මුදල ට්‍රිලියන 3470යි එතකොට ට්‍රිලියන සමායින් මිලියන 5200ක් වැය කරනකොට මිලියන 3470ක් වැය කරන්නේ එක කණ්ඩායමක් අත පවුලක් අත ඒ කියන්නේ මුළු රාජ්‍ය වියදමෙන් 64ක් ඉතින් කොහොද කැබිනට් මණ්ඩලය අතර සාමිකත්වයක් නිර්මාණය කරන්නේ අනිත් ඒවා නිකන් සූප්පු කර කර ඉන්න පුළුවන් මස්කටු හැබැයි ඒවා අපේ සංවර්ධනේ ප්‍රධාන උපාය මාර්ග නෙවෙයිද අධ්‍යාපන අපේ රටේ සංවර්ධන උපාය මාර්ගයක් නොවේද? සෞඛ්‍ය අපේ රටේ සංවර්ධන උපාය මාර්ගයක් නොවේද? අපේ රටේ කුසිකර්මාන්ත සංවර්ධන උපාය මාර්ගයක් නොවේද? ඒව තමයි වැදගත් සංවර්ධන උපාය මාර්ග දීවර අපේ රටේ සංවර්ධන ප්‍රධාන වැඩ කොටස. ඒ නිසා වැඩ කොටස් වලට අනුව තමයි අපි මුදල් ප්‍රතිපාදනය වෙන් කළ යුතු තිබුණේ. ඒ වැඩ කොටස් වල ඉලක්කය අපි අපේ ඉලක්කය ගෙන යාම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදනය වෙන් කළ යුතු තිබුණා. හැබැයි වෙනි සාමිකත්ව කැබිනට් මණ්ඩලය තුල නැහැ. එමතුරු එක එක ඒවා කියනවා. මෙහෙම රටකට යන්න පුළුවන්. මෙහෙම රටකට යන්න පුළුවන්. සමහර කැබිනට් එමතුරු කියනවා. එහෙම කැබිනට් පත්‍රිකාවක් දැක්කේ නැති බව. එහෙම එකක් සම්මත නොවූ බව. අනිත් අය කියන එහෙම සිදු වූ බව. කවුද අපි විශ්වාස කරන්නේ? ඒ නිසා එක දේශපාලනයේ තුනෙන් දෙක ස්ථාවරත්ව නෙමෙයි. ඒව නිකන් අලියුලුමුළු කෙලපිඩක්සේ හෙලවෙනවා වැටෙනවා. ස්ථාවරත්ව තියෙන සාමිකත්වෙ මත. එනිසා පළමුකොටම ආණ්ඩුවක් ඇතුලේ දේශපාලන සාමිකත්වෙ නිර්මාණය වෙනවා. ඊළඟ දේශපාලන සමත් වෙන්න ඕන සමාජ සාමිකත්වෙ කැඳවගෙන ඉන්න. මේ සමාජයේ මේ රට ගොඩනැගීම පිළිබඳව ඉතාමත් වේදනාවකින් සහ අපේක්ෂාවකින් පෙළෙනවා. මම දන්න අපේ රටේ විදේශගත පුරවැසියන් මේ රට ගොඩනැගීම පිළිබඳ මහත් අභිලාෂයක් බලාපොරොත්තුවක් ඇති වුණු. ඔවුන් මේ රටෙන්ද ලැස්සි. මේ රට ගොඩනැගීම සඳහා මුදල් එවන්න ලැස්සි. හැබැයි පාලකයන් පෙන්වන්න ඕන කපති වෙනවා මේ රට ගොඩනැගීම සඳහා ඇත්ත ප්‍රයත්න තමන්ට තිබෙන බව. ඇත්ත දැක්මක් තිබෙන බව. ඇත්ත වමනාවක් තිබෙන බව පාලකයන් පෙන්වන්න ඕන කපති වෙනවා. අපේ රටේ පුරවැසියන් ඔබට මතකද? නේද? ලක්ෂ 2-3 වියදම් කළ චාටර් ෆ්ලයිට් තරම් කතරයක් ගහලා යන්න ආවා. මා කියන්නේ උන්ගේ රැවටීම නෙමෙයි. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා මේ රටේ ඡන්දදීප සාතිසේ බහුතර ජනතාව ඔවුන් දේශපාලන කරේ විශ්වාසය බිඳවැටලා තිබුණා. ඔවුන් මේ රට ගොඩනැගීම පිළිබඳ අපේක්ෂාවන් බිඳවැටලා තිබුණා. නමුත් නවුන්ට නැවුම් අපේක්ෂාව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විසින් ඉටු කරයි කියලා විශාල බලාපොරොත්තුවක් තිබුණා. ඔවුන් චාටර් ෆ්ලයිට් එකක් ආව කතරයක් ගහලා යන්න. දිනුවට පස්සේ තරුණයන් තාප්පල චිත්‍රන් දෙන්න පටන් ගත්තා. තරුණයන් පුරන් කුමරුවස්සක් ගන්න පටන් ගත්තා. මේ රට ගොඩනැගීම පිළිබඳ විශාල අභිලාෂයක් තිබුණා. හැබැයි කොයි අභිලාෂේ? තමුනාසලට පවත්වගෙන යන්න පුළුවන් නැ පවත්වගෙන යන්න බෑ. පළමු කොටම තමුනාසල මේ දේශපාලනය වරප්‍රසාදලස් තනතුරුක සිට මහජන සේවාවට පරිවර්තනය කරන්න ඕන. ඒ ආදර්ශය දෙන්න ඕන. ඒ ආදර්ශය දිහක් කිසිද? එකක් මේ පොලිස් නිලධාරීන්ගෙන මේ හැම මන්ත්‍රීවරයෙකුට. මොකටද මේ පොලිසිය තියන්නේ? මම අවුරුදු 21ක් මේ පාර්ලිමේන්තුවේ. අමාත්‍යවරයෙකුට මාස 15ක් වැඩ කරලා තිබෙනවා. ඒක දිනක එක පොලිස් නිලධාරියෙක් අපේ ආරක්ෂාවට අරගෙන ඉන්නේ. හරි. ගත්ත නැති අය ඉන්නවනම් බොහොම හොඳයි. ගත්ත නැති අය ඉන්නවනම් බොහොම හොඳයි. හැබැයි මම කියන්නේ මතකද යාළුවනි? මොකටද මේ? මම දැක්ක එක වෙලාවකදී පොලිසිය ඉන්න 85000ක් මා දන්නේ පත්‍ර වාර්තාවක් මා ඒ බ්ලොග් එක කියන්නේ පොලිසිය ඉන්න 85000ක් 40000ක් යොදවලා තියෙනවලු මේ ප්‍රධාන ප්‍රභු ආරක්ෂාව සඳහා. ඉතින් මොකද රටේ පොලිසිය නැති වෙන්නේ? මේ ධනේ නාස්ති කරන්න ඕන මේවට. එතනින් අපි බහින්න ඕන. ඊට පස්සේ මේ අමාත්‍යවරුන්ට ගෙවල් දෙන්න ඕනද? ලයිට් බිල, වතුර බිල ගෙවන්න ගෙවල් දෙන්න ඕන අමාත්‍යවරුන්. මේ ගොඩක් අයට කොළඹ ගෙවල් තියෙනවා. තමන්ගේ ගෙදර ඉඳන් වැඩට යන්න පුළුවන්. එමත දුර නැති කාලේ ගෙදර ඉන්නවා. එමත දුර හැදුනා මොකටද මේ ගෙවල් වලට යන්නේ? මේ අත්තරින්න ඕන. ජනාධිපතිවරයාට මම ස්තුති වන්දන ඔහු මිරියාන නිවසේ ඉන්නේ. හැබැයි මම කැමති ඔහු ජනාධිපති මන්දිරයට යනවා. ඒක එතනේ තුමට ලේසි. මිරියාන ඉඳන් යනකොට පොලිසිය පාරේ දාලා හැම කඩේකම CID දාලා කොත්තු කඩේ කාටවත් ඉන්න බෑ. සැලුන් එක වැඩක් කරන්න බෑ. මිරියාන ප්‍රදේශයේ මිනිස්සුන් ඊට වඩා ප්‍රශ්නයක්. හරිද? මම දන්නවා. මගේ යාළුවෙක් ඉන්නවා. යාළුවෙක් ගෙදර මාසෙකට සැරයක් ගෙදර එනවා. ඇවිල්ලා අහනවා කවුද ඉන්නේ කියලා. ඒක වෙලාවක ඒ මහත්ය කියලාද මම දන්න නිසා කියන්නේ දිනේෂ් ගුණාරත්නතුමා. හරිද? එතුමා කියන මොකද්ද? හරිද? ඉතින් කරුණාකර එයාට ගියත් තිනා ඒ ගෙදර අරන් යන්න කියලා. ඒගොල්ලන්ට ඒ ඉන්න කියලා. එතුමා එතෙන්ට යන්න. හැබැයි රටවටේ වයින් කරන්න. රටවටේ තියෙනවා නහත අටක්. අවුරුද්දකට එක දවසක් යන්නේ නැහැ. යාළු මිත්‍රෝ, ගජ මිත්‍රෝ ගිල්ලෝ වගේ ඉන්නේ. පොලිසිය දාලා තිනවා, ආරක්ෂාව දාලා තිනවා. ඉතින් ඇමති නිවාස මේ ඔක්කොම අරගෙන එක සංස්ථාවක් හදලා ලෝකෙන්න ධන කුවේරන් සංචාරකයන් ගේන්න හදන මේවට. තමුණ ආසේ ලොකු විප්ලවීය පියවරක් ගත්තා. මොකද අමාත්‍යවරුන්ට ලීටර 5ක තෙල් අඩු කරලා. মানে ඒ වගේ මේක වහන්න බෑ. හරිද? මම දන්නවා. මට මතකයි ඉස්සර දුන්නේ ලක්ෂ 1,5ක් දුන්නා තෙල් ගහන්න. තෙල් මිලේ යනකොට ඔය කැබිනට් මණ්ඩලෙම තීරණයක් ගත්තා. මේක නෙමෙයි කලින් කැබිනට් මණ්ඩලෙම තීරණයක් ගත්තා. සල්ලි වලින් නෙමෙයි තෙල් වලින් දෙනවා කියන. ඒතර කොච්චර තෙල් ගණන් ගියත් ඇමතිවරුන්ට ප්‍රශ්නයක් නෑ. ඉස්සර දුන්නේ ලක්ෂ 1,5ක තෙල් දුන්නා. ඒතර ලක්ෂ 1,5ට සරිලන තෙල් තමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ තෙල් මිල ඉහළ යන්න මොකද උනේ? තෙල් මිල ඉහළ යන්න තෙල් ගාන අඩු වුණා. ඊට පස්සේ තෙල් වලින් දෙන්න තීන්දුව කරා. අන්න එහෙමයි බෙදා ගන්න. ඒ නිසා මේ දේශපාලනයේ වරප්‍රසාදල තනතුරක සිට බිමට බහින් පොදු ප්‍රවේශයෙන් එක කරට කර හිටමින් සාමික මේ රට ගොඩනගන්න පුළුවන් කියන පණිවිඩය දෙන්න. අන්න ඒක තමයි අපේ රටේ දේශපාලනයේ දෙවෙනි පරිවර්තනය. එහෙම නැතුව වෙනේ වගේ මේ රට ගොඩගන්න බෑ. එකක් අදූෂිත දේශපාලනේ, දෙක මහජනයා සාමික ලෙස මේ රට ගොඩනැගීම සඳහා බද්ධ කරගෙන ඉන්න. තුන ආර්ථික වැඩපිළිවෙල. මේ කෙටි කාලීන අර්බුදයට විසඳුම් දිගු කාලීනව. අපි දන්න ඕනෑම රටක් තමයි ආර්ථික සංවර්ධන මාවත හදන්නේ. අපේ බොහෝ අය අපිට කිව්වා ගරු නියෝජක කතානායකතුමා අපි සිංගප්පූරුවක් කරනවා කියලා. සිංගප්පූරුවක් විය හැක්කේ සිංගප්පූරුවට විතරයි. අපි මැලේසියාවක් කරනවා කියලා. මැලේසියාවක් කළ හැක්කේ මැලේසියාවට විතරයි. එයි හැම රටක්ම සමංගේ සංවර්ධන උපාය මාර්ගය සකස් කරගන්න. ඒ රටේ තිබෙන විශේෂිතා මත අපි දන්න සිංගප්පූරුව කියන්නේ වර්ග කිලෝමීටර් 600 ගණනක් තිබෙන කොළඹ දිස්ත්‍රික්කයට ආසන්න කුඩා භූමියක්. විශාල නැව් මාර්ගයක් තිබෙනවා. දුන්නේක හයි ලෙවල් පාරයිනේ 50,000ක් තියෙනවා වගේ. හයි ලෙවල් පාරයිනේ 50,000ක් තියෙනකොට කවුරුවත් යන්නේ නැහැ බතල හිටවන්න. කවුරුවත් යන්නේ නැහැ මන්්‍යොක්ක හිටවන්න. හයි ලෙවල් පාරේ 50,000ක් තියෙනවා සුපර් මාකට් එකක් දානවා. ඉතින් සිංගප්පූරුව විශාල නැව් මාවතක් අයිනේ පිහිලා තිබුණා ලොකුම සුපර් මාකට් එක දැම්ම. ඒක ලෝකේ ලොකුම සුපර් මාකට් එක. සුපර් මාකට් එකට අවශ්‍ය වෙන කරුණු තමයි දිනු කරේ. සුපර් මාකට් එකට ඕන තමයි හොඳ බැංකු පද්ධතිය. ඉතින් සිංගප්පූරුව දිනු කරන්න ලෝකේ කාර්යක්ෂම බැංකු පද්ධතිය හදුවා සිංගප්පූරුව ඩෙවලොප්මන්ට් බැංක්. එයි මූල්‍ය ගණතන වෙන්න ඕන සුපර් මාකට් එක. ඊළඟ මිනිස්සු එන්නේ යන්න ඕන සුපර් මාකට් එකට. ඒ නිසා ලෝකේ කාර්යක්ෂම ගුවන් සේවය හදුවා සිංගප්පූරුව එයාලයි. ඊළඟ ලෝකේ කාර්යක්ෂම වරාය පද්ධතිය හදුවා සිංගප්පූරුව වරාය. මොකටද? සුපර් මාකට් එකක් දිනු කරන්න. ඉතින් අපේ රට සුපර් මාකට් එකක් කරන්න බෑ. ඒ නිසා ඕනෑම රටක් තමගේ ආර්ථික උපාය මාර්ගය තෝරන්නේ. ඒ රටේ පිහිටීම, ඒ රටේ සම්පත්, ඒ රටේ මානව සම්පත, ලෝක දේශපාලනය, ඒ රටේ ශිෂ්ටාචාරයේ ගොඩනැගුණු ආකාරය. කොහොමද අපේ රටේ ශිෂ්ටාචාරයේ ගොඩනැගුණේ? ඒක වැදගත්. ඒ නිසා අපේ රට ගොඩනැගෙන ඕන. අපේ රටේ පිහිටීම අතිශය වැදගත්. අපි කවුරුත් දන්නවා. ප්‍රධාන මුහුදු මාර්ග හතරක් අපේ රටේ ආසන්නයෙන් පිහිටලා තිබෙනවා. එකක් ඕස්ට්‍රේලියාවට, යුරෝපයට, ඈත පෙරදිග රටවල් ඉන්දියාව. මේකේ වසරකට නැව 36,000ක් ගමන් කරනවා. මේකේ ලෝක වෙළඳාමෙන් 30%ක භාණ්ඩ ප්‍රවාහණය වෙන මේ කලාපී. එනිසා ඉතාමත් වැදගත් වෙන අපේ රට පිහිටා තිබෙනවා. එනිසා අපේ රටේ ආර්ථික වැදගත් මධ්‍යස්ථානය නාවික කර්මාන්තය ප්‍රතිනවගත කිරීම. ඒක තමයි වැදගත්ම ශේෂ්ත්‍රය. අපි ඒ සඳහා සංවර්ධන උපාය මාර්ගය සකස් කරා. ඒ අපිට වඩා උන් දන්නවා. එනිසා තමයි චීනය වරාය වලත්පත් කරගන්නේ. එනිසා තමයි ඉන්දියාව වරාය වලත්පත් කරගන්නේ. එනිසා තමයි අද තමුන්නාන්සේලා වරාය අධිකාරිය සතුව තිබෙන ලොජිස්ටික් සේවා, ඒ කියන්නේ පහසුකම් සේවා සැපීමේ අයිතිය චීන සමාගමට ලබා දීම සඳහා අක්කර 13ක භූමියක් දෙන්න යෝජනා කරලා තිබෙනවා.
ඔබතුමාට තාපි විනාඩි 5යි. විනාඩි 5ක් තියෙනවා.
ඔව් මාව සංකරණය නිසා. ඒ නිසා මේ පිහිටීමත් එක සංවර්ධන මාවත, අපේ රටේ ස්වභාවික සම්පත් එක සංවර්ධන මාවත, අපේ රටේ මානව සම්පත් එක සංවර්ධන මාවත, අපිට විශාල මානව සම්පතක් ඉන්නවා. මේක දිනු කළ හැකි මානව සම්පත. විශේෂයෙන්ම අපිට සංවිධිත අධ්‍යාපනය දිගු කාලයක සංවිධිත අධ්‍යාපනයක් තිබෙනවා. මීතුරා මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක අපිට සංස්කෘතියක් ආවා, අධ්‍යාපනයක් ආවා, ඒකට ආර්ථික රටාවක් ආවා. ඒ මත ගොඩනැගුණු මහා ලෝකයේ විශ්වකර්ම නිර්මාණය කරන්න පුළුවන් මහා දැනුම සම්භාරයක් වෙන ජනපජාවක් ඉන්න. මේ ජනපජාව දිනු කරන්න මේක තමයි අපේ සම්පත. අපිට තෙල් නේ, අපිට ගෑස් නේ, අපිට ගල්ලඟුරු නේ, අපිට රත්තරන් නිදි නේ, අපිට තුත්තර නේ නිදි නේ, අපිට තඹ නිදි නේ. ඒවා තමයි ලෝකේ වාණිජ සම්පත්. අපිට දැන් ලොකුම සම්පත මානව සම්පත. ඒ නිසා අපේ ආර්ථික වැඩිම පංගුවේ දන්න ඕනේ මේ මානව සම්පත සංවර්ධනය කරන්න. මානව සම්පත සංවර්ධනය කරන්න මොනවද? එක අධ්‍යාපනය. වැඩිම බරත බන්න ඕන අධ්‍යාපනය. දෙක සෞඛ්‍ය නිරෝගී සම්පන්න ජීවිතය. තුන ක්‍රීඩාව. අපේ ක්‍රීඩාවේ කොතනද ඉන්නේ අපි? පහුගිය ඔලිම්පික් වල බැලුවොත් රටවල් 85ක් කුමක් හෝ පදක්කමක් ගන්නවා. අපේ දරුවෝ ගණනාවක් සහභාගී වුණා. ඒ දරුවන්ගේ වැඩි ප්‍රමාණයක් සහභාගී වුණේ වයිට් කාඩ් එකකින්. අපිට ලැබෙන විශේෂ වරප්‍රසාදකින් පරිසාධන මට්ටම සම්පූර්ණ කරලා නෙවෙයි. අපේ කිසි දරුවෙකුට මූලික වටෙන් උඩට යන්න බැරි වුණා. අපි එහෙම අසරණ වෙච්ච රටක්ද? ඒ නිසා අපිට ක්‍රීඩා සැලැස්ම කොහොමද? අපේ මානව සම්පත් දියුණු කරන්න අධ්‍යාපනය සෞඛ්‍ය ක්‍රීඩාව ප්‍රමුඛ කරගත් මානව සම්පත් දියුණු කිරීමේ සංවර්ධන මාවතකට අපි යන්න ඕන. ඊළඟ ලෝක දේශපාලනය. අපි ක්‍රමානුකූල ගරු නියෝජකතානන්තන් චීන ගුලට රිංගුවා. වේගෙන් රිංගුවා. රිංගුවට වඩා සල්ලි දීලා ගුලට ඇදලා ගත්තා. චීන සමාගම් විසින් අපේ රටේ නායකයන්ට සල්ලි දීලා චීන ගුලට ඇදලා ගත්තා. අද ලෝකයේ බල ගැටුමේ ප්‍රධාන පාපන්දු පිටියේ බල ගැටුමේ විශාලතම දඩබිම් බවට ශ්‍රී ලංකාව පත් වී තිබෙනවා. අද මොකද්ද අපේ රට වෙලා තිබෙන්නේ? හම්බන්තොට වරාය චීනෙනම්, කොළඹ ජැටි චීනෙනම්, පෝට් සිටිය චීනෙනම්, අක්කර 13ක් දෙනවා නම් චීනෙට ලොජිස්ටික් කර්මාන්ත පවත්තගෙන යන වරාය අධිකාරියන් ඒ චීන පංගුව. ඊට ප්‍රතිපක්ෂව බටහිර ජැටිය ඉන්දියාවට, තෙල් ටැංකි සංකීර්ණ ඉන්දියාවට, ත්‍රිකුණමල ජැටි ඉන්දියාවට, ලෝකයේ බලතුලනේ පැතිකඩ අපි ලංකාව භූමියට ගෙනාවා. ඒ අනුව තමයි කෙළවර පිටියේ බලාගාරය ඇමරිකාවට, කෙළවර පිටියේ බලාගාරයේ ඒක නම් අපි මුදල් එමුතුම සතුටු වෙනවා ඇති. හරිද? කෙරවල පිටේ බලාගාරය ඇමරිකාවට, එහි නල පද්ධතිය ඇමරිකාවට, එහි ගබඩා සංකීර්ණය ඇමරිකාවට, ගෑස් සැපීම ඇමරිකාවට. කල්පනා කරලා බලන්න මොකද්ද වෙලා තිබෙන්නේ. ලෝකයේ අද බල ගැටුමක් තිබෙනවා. එහි විශාල ආර්ථික ගැටුමක් තිබෙනවා. ඒ වෙළඳපොළ ගැටුමක් තිබෙනවා. වෙළඳපොළ බෙදා ගැනීම පිළිබඳ ගැටුමක් තිබෙනවා. ලෝකේ මහ බලවත් රාජ්‍යයන් ඒ ගැටුමට ලෝකේ අවතීර්ණ වී තිබෙනවා. අපේ වැරදි විදේශ ප්‍රතිපත්තියකට වඩා අපේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය චීන සමාගම් විසින් අපේ නායකයන් මිලදී අරගෙන ක්‍රමානුකූල අපේ රටේ ආර්ථිකයත් අපේ රටේ දේශපාලනයත් චීන ගුලාස්සට ගෙනිච්චා. ඒකේ ප්‍රතිවිපාක අද අපි භුක්ති විඳින්න තිබෙනවා. එනිසා ලෝක දේශපාලන සැලකිල්ලක් කරගත් ආර්ථික උපාය මාර්ගයක් අපි සංවර්ධනය කරනවා. ඊළඟ අපේ රටේ ශිෂ්ටාචාරය ඕනෑම රට කල්පනා කරන්නේ රට ගොඩනැගුණේ කොහොමද? අපේ රට ගොඩනැගුණේ කොහොමද? අපි දන්නවා යුරෝපයේ කාර්මික කරණය උනේ නිකන් නෙවෙයි. ඔවුන්ට ස්වභාවිකවම සීත ඍතුවක් තිබෙනවා. විශාල සීත කාලයක් තිබෙනවා. ඔවුන්ට ඕන වුණා රස්නේ ඕන වෙනවා. ඒ නිසා ගල්ලංගුරු ඕන වෙනවා. ඔවුන් ගල්ලංගුරු කර්මාන්තය ආරම්භ කරනවා. ඉස්සලා පතල් කර්මාන්තය තමයි යුරෝපයේ ප්‍රධාන කර්මාන්ත. ඒක තමයි වාෂ්ප එන්ජින් එක හොයාගන්නේ. ඒක තමයි විද්‍යුතය හොයාගන්නේ. ඒක තමයි රසදිය හොයාගන්නේ. ඔවුන් කාර්මික කරන ඉස්සරහට එනවා. හැබැයි අපි එහෙම ගියේ නැහැ. අපේ ශිෂ්ටාචාරය එහෙම නෙමෙයි. අපේ ශිෂ්ටාචාරය කොහොමද වෙන්නේ? අපේ ශිෂ්ටාචාරය ගොඩනගන්නේ කලාවේ අසබඩ මල්ලතෝයේ අසබඩ අනුරාධ ග්‍රාම විජිත ග්‍රාම අපේ කුෂකර්මාන්ත පදනම් මත පදනම් වෙච්ච තමයි අපේ ශිෂ්ටාචාරයක් ගොඩනගන්නේ. ඒ නිසා තමයි අපි ආදිත මිතුන් මිත්තන් වැව් 32000ක් හැදුවේ. ඒ වගේ මතක තියාගන්න. ඒ වැව් 32000 හදනකොට අපේ ආදිතම කිසිදු මුතුන් මිත්තෙක් මධ්‍ය කඳුකරේ වැහුවදුවේ නෑ. අපි හැමදාමත් කරපු දේ තමයි මධ්‍ය කඳුකරේ සංරක්ෂණය කරා. මධ්‍ය කඳුකරේ ආරක්ෂා කරා. ඒක වනලැබ ආරක්ෂා කරා. ඉස්සර අලීටිය වීලි කලාපනේ මධ්‍ය කඳුකරේ. අර සුද්ධ හෝටන් තැනදී අලි 108ක් ඝාතනය කර බව කියනවා. ඒකනේ අලීහිටිය කොහෙද? අලීහිටිය මධ්‍ය කඳුකරේ. අපි මොකද කරේ? මධ්‍ය කඳුකරේ ආරක්ෂා කරලා ඒ රූරා ගලන ගංගා තැන්නෙන් හරස් කරා. අංගමැඩිල වේල්ල බැඳා. මිනිපේ වේල්ල බැඳා. බැඳලා අපි උඩට වතුර ගත්තා. අපේ මොකද කරේ? පැරණි රජදරුව අපේ මධ්‍ය කඳුකරේ හදවතවගේ ආරක්ෂා කරා. වර්තමාන රජදරුව කරපු දේ තමයි මධ්‍ය කඳුකරේ විනාශ කරා. අපේ සුළුවා මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය විනාශ කරා. වැව් 30000 තිබු රටක් අද ඉතුරුලා තියෙන වැව් 14000යි. ඒකෙන් වැව් 12000ක් අභාවයට යමින් තිබෙනවා. අපේ ශිෂ්ටාචාරයේ ගොඩනැගුණේ පදනම ඒක. ඒ නිසා තමයි ලෝකේ වාස්පෙන්ජින් එක හොයාගන්නකොට අපි විශෝකට හොයාගන්නවා. ලෝකේ විද්‍යුතය හොයාගන්නකොට අපි මොඩසොර හොයාගන්නවා. ලෝකේ කාර්මික නිෂ්පාදනය කරනකොට අපි කලාවේ විදන් 30000ක් 70ක්ම 100ක් අංගලකට බැස්මක් සහිත යෝධයලා නිර්මාණය කරනවා. අපේ ශිෂ්ටාචාරය ඒක. ඒ නිසා අපේ ශිෂ්ටාචාරයේ පංගුවක් අපේ ආර්ථික නියෝජනය කරන්න ඕන. ඒ ශිෂ්ටාචාරය වළක්වන්න බැරි විදිහටම අපේ ගැමි කුසකර්මාන්ත මත බදනම් වෙච්ච ශිෂ්ටාචාරය. එනිසා අපේ ග්‍රාමීය ජනතාවගේ ජීවිත උසස් කරන්න
කුසකර්මාන්ත
මා අවසන් කරනවා කරු මන්ත්‍රීතුමනි නියෝජකතනතුමනි. ග්‍රාමීය ජනතාවගේ ජීවිත උසස් කරන්න ඔවුන්ගේ ප්‍රධාන ආර්ථික ප්‍රභේ කුසකර්මාන්තය. වී නිෂ්පාදනයේ ලාභ ලබන්නේ නැතුව, එළවලු නිෂ්පාදනයේ ලාභ ලබන්නේ නැතුව, කුඩා තේවත ලාභ ලබන්නේ නැතුව, කුඩා කුරුඳුවත ලාභ ලබන්නේ නැතුව, ගම්මිරිස්සොත් එනසල්වත ලාභ ලබන්නේ නැතුව ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න බෑ. ඒ නිසා අපේ ශිෂ්ටාචාරය මත පදනම් වෙනවා නම් කුසකර්මාන්ත අපේ රටේ ආර්ථික විශාල පංගුවක්. හැබැයි තමුන්නාන්සේලා ඒ ඉතාමත් වැදගත් පංගුවට හිණයක් මතක තබා ගන්න. තමුන්නාන්සේලාද හිණයක් මේ කුසකර්මාන්තය ඇති කළ තියෙන තත්ත්වෙට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ මොන ගොවියද මොන කාලෙද තමන්ට වගා කරන්න අවශ්‍ය පහසු කණ්ඩ දෙන්න කියලා පාරට බැස්සි. අද ගොවි ජනතාව පාරට බැල කෑගාල කියන මුකුත් නෙමෙයි. තමන් මේ වගා බිම අස්වද්දන ලෑස්සි. රටේ බතසපෙන් ලෑස්සි. කරුණාකරලා අපිට අවශ්‍ය පහසු කණ්ඩක දෙන්න කියලා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන අයවැයලේ කෙනකින් අපිට ඇති ඵලය කිම ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අවසාන වශයෙන් මා කියන්නේ මේ අයවැයලේ කෙනකින් අපිට පෙන්ණු කරන්න නම් කවරක්වත් නෙවෙයි. අපේ රට මෙතෙක් ගමන් කර තිබෙන මාවත අසාර්ථක මාවතක් බවට මේ මාවත වෙනස් කිරීම සඳහා මේ රටේ පුරවැසියන්ට බල කර සිටින මඟ පෙන්වන අයවැයලේ කෙනෙක් බවට ප්‍රකාශ කරමි. මම නතර වෙනවා. භූමි ස්තුති ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අවස්ථාව ලබා දුන්නාට.